නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අදත් අපි මේ විදියට ඉරිද දවස් එකතු වෙලා තියෙනවා. ඉතින් පොඩි ප්‍රමාද දෝෂයක් තියෙනවා. එහෙම දේවල් ඉතින් ඉඳලා හිටලා වෙන්නත් එපැයි. ඉතින් අපි මේ වෙලාවෙ ඉඳලා පටන් අරගෙන බලමු මේ යම් කිසි පැහැදිලි කර ගැනීමක් යම් කිසි ධර්ම දේශනාවක් ඉදිරියෙන් තියාගන්න. ඉතින් ඒ සඳහා අපි පොඩි දෙයක් පොඩි අදහසක් අපේ ජීවිතවලට සම්බන්ධ දෙයක් අපි ඉදිරියෙන් තියමු. මොකද්ද අපිට ගොඩක් වෙලාවට දකින්න පුළුවනි අපේ ජීවිත ඇබ්බැහියක් වටේ ගොනු වෙලා තියෙනවා කියලා. එතකොට තමුන්ට යම් යම් පමණට හැම දෙනාටම තියෙන අත්දැකීමක් ප්‍රශ්නයක් ගැටලුවක් තමයි මේක. මොකද්ද බොහෝ විට යම් කිසි ඇබ්බැහියක් පුරුද්දක් වටේ අපේ ජීවිත ගොනු වෙලා තියෙනවා. ඉතින් අඩු වැඩි වශයෙන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි යෝග. එතකොට මේ ගිහි පිරිසක් විදිහට මෙතන සම්බන්ධ වෙලා ඉන්න පිරිසට වගේම පැවිදි පැත්තකින් කෙනෙක් කතා කරනවා නම් මම මේ ධර්ම දේශනා කරනවා නම් අපිටත් තියෙන ගැටලුවක් තමයි ඕක. හැම දෙනාටම පොදු දෙයක්. විශේෂයෙන් මේ වගේ ප්‍රතිපදාවක් වඩනකොට ඒක පිළිබඳ යම් කිසි ගැටලුවක් ප්‍රශ්නකාරී ස්වභාවයක් අපි හැමෝටම මතුවෙනවා. ඉතින් ඒ වගේ දෙයක් පිළිබඳ කතා කරන්න තමයි අපේක්ෂාව. ඒ වගේ ඇබ්බැහියක් පිළිබඳ යම් කිසි අදහසක් ගෙන හැර දක්වන්න තමයි අපේක්ෂාව. ඉතින් මේ වගේ දේවල් අපි හැමෝගෙම ජීවිතවලට පොදු දේවල්. ඉතින් අපි බලනවා මේවා වසන් කරගෙන වහගෙන කාටවත් නොදැනී තියාගෙන ඉන්න කටයුතු කරන්න තමයි අපේ සාමාන්‍ය උත්සාහය තියෙන්නේ. නමුත් කොහොම හරි අන්තිමට බැලුවාම මෙහෙම දෙයක් අපේ ජීවිත විදිපස්සේ සැඟවිලා තියෙනවා. අපේ මේ ගත කරන කාලෙ විදිපස්සේ සැඟවිලා තියෙනවා කියන එක අපිට දැක ගන්න දැනගන්න පුළුවන්. ඉතින් යම් කිසි එක්තරා තැනැත්තෙක් පිළිබඳ විස්තරයක් කිව්වොත් වෙන මේ තැනැත්තා බොහොම ඉහළ වෘත්තියක් කයේ දෙන ඒ වගේම මේ සමාජයේ යම් කිසි විදිහක ගෞරවයට පාත්‍ර වෙච්ච පුද්ගලෙක්. නමුත් මේ තැනැත්තාගේ යම්කිසි ඇබ්බැහි ටිකක් තියෙනවා. කොච්චර හොඳට වැඩ කටයුතු කරගෙන ගියත්, කොච්චර හොඳට මේ ජීවිතේට මුහුණ දුන්නත්, කොච්චර හොඳට සාර්ථක වෘත්තියක් කරගෙන ගියත්, මේ තැනැත්තා යම්කිසි ඇබ්බැහි ටිකකින් පීඩා විඳිමින් තමයි කල්ගත කරන්නේ. එතකොට මොකද්ද මේ ඇබ්බැහිය? මේ පුද්ගලයා යම්කිසි ශල්‍ය කර්මයකට ලක් වුණාට පස්සේ ඒ ශල්‍ය කර්මයේ අතුරු ආබාධයක් විදිහට මේ තැනැත්තට යම්කිසි ශරීරයේ කායික වේදනාවක් වගේ දෙයක් ඉදිරිපත් වෙලා එනවා. එතකොට මේ කායික වේදනාවක් කියලා මේක කිව්වට මොකද යම්කිසි තමුන් මානසික වැටුණු වෙලාවක තමුන්ගේ ඒ පෞද්ගලික ජීවිතයේ යම් කිසි මානසික ගැටලුවක් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙච්ච වෙලාවක මේ තැනැත්තට මේ වේදනාව වැඩි වැඩියෙන් ඉදිරිපත් වෙනවා. මේ වේදනාව වැඩි වැඩියෙන් කරදර කරනවා. මේ වේදනාව වැඩි වැඩියෙන් වද දෙනවා. එතකොට මේක කායික වේදනාවක්ද මානසික වේදනාවක්ද කියන දෙපැත්තක් මේ තුළ තියෙනවා. ඉතින් මේ තැනැත්ත මේකට සහනයක් විදිහට කරන්නේ මොකද්ද? අන්න අර යම් කිසි මද්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් යම් කිසි මත් කරවන දෙයක් පාවිච්චි කරන්න මෙතනත් යොමු වෙලා ඉන්නවා. එතකොට මේක නැතුව මෙතනත්තර ජීවිතයේ තමුන්ගේ රැකියාව ඒ අදාළ කටයුතු කරගෙන ඉන්න බැරි තරමට තත්ත්වයක් උග්‍ර වෙලා මතුවෙලා ඇවිල්ලා තියෙනවා. එන්න එතකොට අර ඇබ්බැහියක් වටා ගෙදිච්ච ජීවිතයකට මෙතනත් යොමු වෙලා තියෙනවා. ඉතින් මේක පිළිබඳ බොහොම වටිනා විදිහේ සාධාරණීකරණයක් මේ පුද්ගලයාට තියෙනවා. මම මේ මද්ද්‍රව්‍ය එහෙම නැත්නම් මේ මත් පෙති අරගන්නේ මොකක් නිසාද? මෙන්න මේ මගේ මේ ශල්‍ය කර්මයෙන් මතුවෙච්ච මේ අතුරු ආබාධේ සංසිඳුවා ගන්න තමයි මේක අරගන්නේ කියලා මේක සාධාරණීකරණය කරන්න, මේක ජස්ටිෆයි කරන්න මේ තැනැත්තා බොහොම උනන්දුවෙන් බොහොම ශක්තිය වැය කරමින් පෙළඹිලා ඉන්නවා. එතකොට ඔන්න ඔය විදිහේ ඇබ්බැහියක් වටා මේ තැනැත්තා ගෙතිලා ඉන්න. ඇබ්බැහියක් වටා මේ ජීවිත ගමන ගත කරමින් ඉන්න. ඉතින් එක්තර අවස්ථාවක යම් කිසි විදිහක මේ මද්‍රව්‍ය ලබා දෙනවා කියලා, මේ මද්‍රව්‍ය හා සමාන වෙන යම් දෙයක් මේ තැනැත්තට ලබා දෙනවා. එතකොට මොකද වෙන්නේ? අර මද්‍රව්‍යයක් නෙමේ දීලා තියෙන්නේ, මද්‍රව්‍යයක් වගේ පෙන්නුම් කරන දෙයක් තමයි දීලා තියෙන්නේ. එතකොට මේ දේ ගත්තහමත් මේ තැනැත්තාගේ අර තියෙන විඩාව දුරු වෙලා යනවා. මොකද ඒ තැනැත්තා හිතාගෙන ඉන්නේ මේ මද්‍රව්‍ය තමුන් අරගත්තා කියලා. ඒ අර ගැනීම තුළින් තමුන්ට නැවතත් සහනයක් එනවා කියන එක මේ තැනැත්තට දැක ගන්න පුළුවන්. එතකොට පැය කිහිපයකට අර ප්‍රශ්නෙන් දුරස් වෙලා, අර වේදනාවෙන් දුරස් වෙලා ඉන්න පුළුවන් කියලා දැක ගන්න පුළුවන්. එතකොට එතෙන්දිත් පෙනෙන දෙයක් තමයි මේක අර කායික වේදනාවක් කියලා කිව්වට, මොකද අනේ හිතෙන් හිත දැනගත්තොත් තාමම දැන් මද්රව්‍ය ගත්තා කියලා. එතකොට ඇත්තට මද්රව්‍යයක් එතන නොතිබුණත් අන්න මොකද වෙන්නේ, මේ වේදනාව පහ වෙලා යනවා. ඊළඟට අර විදිහට තමුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් මතුවෙලා හාම වැඩි වැඩියෙන් වේදනාව දෙන්න ගන්නවා. එතකොට අන්න කායික වේදනාවක් ස්වරූපෙන් පෙනී හිටියට මොකද අන්න මානසික කොටසකුත් මේක පිටිපස්සේ තියෙනවා. ඉතින් අන්න එක පුද්ගලයෙක්ගේ ඒ චරිත ස්වභාවයක් පිළිබඳ යම් කිසි ඇබ්බැහියක් පිළිබඳ විස්තරයක්. එතකොට ඔය වගේ ඇබ්බැහි ගොඩාක් දුරට අපිට දකින්න පුළුවන් ඒ කුඩා කාලේ දේවල් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියලා. සමහර විට තමුන්ට කුඩා කාලේ වෙච්ච අකටයුත්තක් මත පදනම් වෙලා මේ වගේ ඇබ්බැහි ඇති වෙනවා කියලා අපිට දකින්න පුළුවන්. ඒ වගේම සමහර විට යම් කිසි විදිහක තමුන්ගේ ඒ ජීවිතයේ ඉඳලා වෙන් වෙලා ගිය කෙනෙක්, තමුන්ට බොහොම සමීපව ඉඳලා වෙන් වෙලා ගිය කෙනෙක් වගේ කෙනෙක්ගේ දුරස් වීම පිළිබඳ වේදනාවක් මැඩ පවත්වා ගැනීම සඳහා මේ වගේ ඇබ්බැහියක් පුරුදු වෙලා තියෙනවා කියලා අපිට දකින්න පුළුවන්. ඉතින් ඔය නොයෙකුත් විදිහට ඔන්නඔහොම ඇබ්බැහි වටා ගොනු වෙච්ච ජීවිත බොහෝ දෙනෙක්ට තියෙනවා. නෑ කියලා කියන්නේ එක්කෙනෙක් අපිට හොයාගන්න බොහොම අමාරුයි. ඉතින් ගොඩක් දුරට මේ වගේ දේවල් වටා තමයි අපි ගොනු වෙලා ඉන්නේ. ඉතින් එකම තියෙන්නේ මේක දකින්නවද, මේක තමුන් දකින්නවද මෙහෙම ඇබ්බැහියක් තියෙන බව, එහෙම නැත්නම් මේක මේ වගේ ස්වභාවක අපි තුමු නිර්නාමිකව හරි ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තියක් තියෙනවාද කියන වෙනස විතරයි තියෙන්නේ. එතකොට නොදකින්නවා නම් මේ තැනත් ගැන මට නම් එහෙම ඇබ්බැහියක් නැහැ, මගේ ජීවිතේ නම් එහෙම ප්‍රශ්න නැහැ කියලා කියනවා. ඒ වගේම වහගෙන ඉන්නවා නම්, සංගෝගෙන ඉන්නවා නම් අන්න ඒකත් බොහොම ලස්සනට හොඳට වෙස් මූණක් ඉස්සරහෙන් දාගෙන hina වෙලා දත් ටික පෙන්නමින් අන්න ඉතින් මේ මුකුත් නෑ වගේ රවට ගැනීමක් සිද්ධ කරනවා. එතකොට කාවද රවටන්නේ කියලා බැලුවොත් ඇත්තටම වටපිටාවේ ඉන්න කට්ටියගේ රවටීම කොහොම වෙතත් තමුන්ව රවට්ට ගන්න ස්වරූපයක් තමයි වැඩිපුර දකින්න තියෙන්නේ. අන්න ඇබ්බැහියක ස්වරූපයක් අපි තුළ තියෙනවා. ඉතින් මේ වගේ ඇබ්බැහියක් ගැන කතා කරනකොට යම් කිසි පැහැදිලි කිරීමක් සිද්ධ කළොත් මෙන්න මේ ඇබ්බැහිය අපි ගොඩක් වෙලාවට අතීතේ වෙච්ච සිදුවීම්, එහෙම නැත්නම් අතීතේ අපි මේ ඇබ්බැහිය තුලින් විඳපු සැප වගේ දෙයක් මත පදනම් වෙලා තමයි ඇති වෙන්නේ. එතකොට අපි හිතමු මේ දේ ළඟා කරගත්තාම මට යම් කිසි මානසික කායික සැනසීමක් ලැබෙනවා කියන දේ මත පදනම් වෙලා තමයි මේ ඇබ්බැහිය ගලාගෙන යන්නේ. එතකොට මේ තැනත්තා නැවත නැවත සිහි කරනවා අන්න අර ඒ වෙලාවේ මට ලැබුණු සැනසීම, ඒ වෙලාවේ මට ලැබුණු පහසුව නැවත නැවත සිහි කරමින් මේ තැනත්තා අන්න මොකද කරන්නේ, මේ ඇබ්බැහිය දිගින් දිගට පවත්වන්න උත්සාහ කරනවා. එතකොට ඔන්න ඒ සිහි කිරීම මත පදනම් වෙලා තමයි අපි ගොඩක් දුරට මේ ඇබ්බැහියක් දිගට දිගට පවත්වගෙන යන්නේ. එන මේක ගත්තාම, මේක පොඩ්ඩක් දාගත්තාම, මේක පොඩ්ඩක් කළාම මට මේ තියෙන පීඩාකාරී ගතිය, මේ වෙහෙස නැති වෙලා ගියා කියන මතකයක් හැඟීමක් මේ තැනැත්ත තුළ තියෙනවා. අන්න ඒක තමයි මේක දිගට දිගට පවත්වගෙන යන්න ඇති වෙන හේතුව. එතකොට මේ සැනසීම යම් කිසි විදිහක අර විදිහට ඇත්ත වශයෙන්ම කයෙන් මතුවෙන පහසුවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර හිතෙන් නිකන් හදලා දෙනවා. ඔන්න හරි. ඔන්න වැඩේ හරි. දැන් පැය කීපයකට වැඩේ හරි, අද දවසට වැඩේ හරි කියලා ඔන්න යම් කිසි හදලා දීමක් සිද්ධ කරනවා. ඒක මත පදනම් වෙලා තමයි ඔය මතකය, ඔය අදහස ගොඩ නැගිලා එන්නේ. එතකොට මේ ධර්මයට අනුව බැලුවොත් මෙන්න මේ වගේ අදහසක්, මෙන්න මේ වගේ මතයක්, මෙන්න මේ වගේ හැඟීමක්, මේක හැම වෙලේම යම් කිසි දේවල් ටිකක් මත පදනම් වෙලා හැදිච්ච දෙයක්. මේක ස්ථිරයි කියලා, මේක නිත්‍යයි කියලා, මේක හොඳයි කියලා, මේක මේ විදිහේ සහනයක් තියෙන අවස්ථාවක් කියලා අරගත්තට මොකද, මේ හැම දෙයක්ම ගොඩක් වෙලාවට යම් යම් විදිහට විවිධ දේවල් ටිකක් මත පදනම් වෙලා හැදිච්ච දෙයක්. මොන දේවල් ටිකක් මතද කියලා ඔන්න පැහැදිලි කරන්න උත්සාහ කරොත් කියනවා, මේක මේ පංච උපාදානස්කන්ධය කියන දේවල් එකතු කරලා ලංකරගෙන හදාගත්ත මතයක්. එහෙම නැත්නම් මේ දේවල් එකතු කරලා ලංකලා හදාගත්ත හැඟීමක්. මේ දේවල් එකතු කරලා ලංකලා හදාගත්ත සැනසීමක් කියලා අපිට දකින්න පුළුවන්. එතන මේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ? එතකොට අපි අහලා තියෙනවා, දන්නවා මේ අපි දකින අත්දකින දේවල් සියල්ලම පහකට කඩලා පෙන්නනවා. එතකොට පහකට කඩන්න කලින්ම මම කියන්න කැමති මේ කඩලා පෙන්නන්නේ යම් කිසි විදියක පැහැදිලි කිරීමක් කිරීමේ අවශ්‍යතාවය සඳහා. එහෙම නැතුව මේවා වෙන් වෙන් වශයෙන් පවතිනවා කියලා කෙනෙක් අදහසක් ගත්තොත් ඔන්න ඉතින් කඩලා නොපෙන්න ඉන්න හේතුවත් එතනින්ම පැහැදිලි වෙනවා. එතකොට අපි හිතමු මේ විදියට, දැන් අපි කිරිබතක් හදනවා. කිරිබතක් හදනකොට ඔකට විවිධ දේවල් දානවානේ, වතුර දානවා, හාල් දානවා, ඊට පස්සේ කිරි දානවා, ලුණු දානවා, ඔය වගේ එක එක ඒවා දාලා හදනවානේ. එතකොට මේ කිරිබත හදන්න පටන් ගන්නකොට මේ විදිහට වෙන් වෙන් ಜಾති දාලා හැදුවට මොකද මේක කිරිබතක් වුණාට පස්සේ මේ ಜಾති වෙන් කරන්න හැකියාවක් නැහැ. එතකොට මේ කිරි, මේ බත්, මේ වතුර කියලා පෙන්වන්න අපිට හැකියාවක් නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය කියලා දෙයක් පැහැදිලි කිරීම සඳහා අපිට වෙන් කරන්න පුළුවන්. නමුත් අන්න ඒක දිහා බැලුවොත් මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ දේවල්. මේ එකම දෙයේ කොටස් තමයි මේ පස් ආකාරයකට පෙන්වන්න උත්සාහ කරන්නේ. එතකොට ඒක කියලාම පටන් ගන්නම් මේ ආකාර පහ කියන්න කලින්. එතකොට මොකද්ද මේ ආකාර පහ විදිහට පෙන්නනවා? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔන්න ඔය විදිහට පහක් විදිහට කඩලා පෙන්නනවා මේ තමුන්ට ගොඩ නැගෙන මතක, තමුන්ට ගොඩ නැගෙන හැඟීම්, තමුන්ට ගොඩ නැගෙන යම්කිසි අදහස් උදහස් පිළිබඳ. එතකොට පළවෙනියට පෙන්නනවා මෙන්න මේ රූපය කියන එක. එතකොට මේ රූපය ගැන කියනකොට කියනවා මේ රූපය, රූපය කියලා කියන්නේ මොකද? මේ රූපය කියලා කියන්නේ මෙන්න මේක විකාරයට පත් වෙනවා කියන අර්ථෙන් රූපයයි හඳුන්වනවා කියලා කියනවා. නෝක තමයි රූපය කියලා හඳුන්වන්නේ හේතුව. මොකද්ද? විකාරයකට පත් වෙනවා. රූපතිටි රූපෝ කියලා තමයි කියන්නේ. මොකෙන්ද විකාරයකට පත් වෙන්නේ කියලාත් කියනවා. අන්න සීතලෙන් උස්නෙන් විකාරයකට පත් වෙනවා. බඩගින්නෙන් පිපාසයෙන් විකාරයකට පත් වෙනවා. ඒ වගේම අන්න පත්තෑයන්ගෙන් ගෝනුස්සන්ගෙන් විකාරයකට පත් වෙනවා. අන්නේ අර්ථයෙන් රූපය කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ යම් කිසි පැහැදිලි කිරීමක් කරනවා. ඒතකොට එහෙම කියලා කියනවා මේ රූපයට හේතුව මොකද්ද? මේ රූපයට මේ රූපයක් මේ විදිහට ඇති වෙන්න හේතුව මොකද්ද කියලා පැහැදිලි කරනවා. එතකොට ඒ රූපයට හේතුව විදිහට පෙන්වන්නේ මේ නාම ධර්ම කියන දේවල් තමයි මේ රූපයට හේතුව. එතකොට අපි මම හිතන්නේ කලින් දවසකත් කිව්වා මොකද්ද මේ පඨවි පඨවි කියලා අපි යම් කිසි විදිහක හැඟීමක් ඇති කරගෙන තියෙනවා. නමුත් මේ පඨවි කියලා හැඟීමක් ඇති කරගත්තට මොකද අපිට කවදාවත් හැකියාවක් නැහැ මේ සුද්ධ පඨවියක් පිළිබඳ යම් කිසි ප්‍රකාශයක්, යම් කිසි අදහසක් කරන්න. එතකොට මේ හැමදේම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ බාහිර පරිසරයේ තියෙන දේවල් අපේ අත්දැකීම මත පදනම් වෙලා තමයි ප්‍රකාශයක්, අදහසක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එතනින් එහාට දෙයක් තියෙනවා කියන අදහසක් අපිට කියන්න බෑ. එතකොට තමුන්ගේ මේ අතගාලා බලන්න පුළුවන්, පරීක්ෂා කරලා බලන්න පුළුවන්, ඇතුළත තියෙන යම් කිසි හැකියාවක්, මේ ස්වභාවයක් මත පදනම් වෙලා තමයි අපි මේ බාහිර ලෝකේ උරගාලා බලන්නේ. එතකොට කවදාවත් අපිට කියන්න බෑ සුද්ධ පටවියක් පිළිබඳ කතා කරන්න බෑ. දැන් එතකොට අපි හිතුවොත් දැන් කෙනෙක් සමහර විට කමටහන් වාර්තාවල අපිට අහන්න ලැබෙනවා, ඔන්න මට පටවිය දැනුණා කියල කියනවා. තිය වචන කියපු ගමන් තේරෙනවා මොන්න පැටලිලා පොතක් ගිලලා තමයි මේ කියන්න කියල තේරෙන වචනේ මොකක්ද හේතුව පටවියක් දැනෙන්න විදිහක් නෑ. පටවියක් වෙනුවට අන්න මට තද බවක් කකුලට දැනෙනා කිව්වන අන්න ඒක අත්දැකීමත් එක්ක යා කරන්න පුළුවන් ප්‍රකාශයක්. මට සිනිදු බවක් කකුලට දැනුනා කිව්වනං අන්න ඒක අත්දැකීමත් එක්ක යා කරන්න පුළුවන් ප්‍රකාශයක්. අර එහෙම කියපු ගමන් ඇතරින්ම අහුවෙලා ඉවරයි. මොකද එහෙම හැඟීමක් දැනෙන්න විදිහක් නෑ. එහෙම අදහසක් එන්න විදිහක් නෑ. ඉතින් අන්න ඒක මත පදනම් වෙලා තමයි අපි මේ කතන්දරයක් කියන්නේ. එතකොට ගන්න බවක් සැහැල්ලු බවක් වගේ දෙයක් අපිට දැනෙනවා කියලා කියනවා. උණුසුම් බවක් සිසිල් බවක් අපිට දැනෙනවා කියලා කියනවා. වැගිරෙන ගතියක් පිඳු කරන ගතියක් අපිට දැනෙනවා කියලා කියනවා. ඔය හැමදේම පදනම් වෙන්නේ යම් කිසි විදිහක අන්නර නාම ධර්ම මත පදනම් වෙලා. නාම ධර්ම මත තමයි මේ කතාවක් අපිට ගොතන්න පුළුවන් වෙන්නේ. දැන් අපි සමහර වෙලාවට දකිනවා ඔය ගහක් ගලක් ගත්තොත් අපිට තේරෙනවා මේකේ මේ යම් කිසි ක්‍රියාවලියක් ගියාට මොකද මේකේ එහෙම අර නාම ධර්මයක් එහෙම හැඟීමක් එන්නේ නැහැ. එතකොට සමහර වෙලාවට දැන් ඔය අලුත් අලුත් කාලේ විදිහට මොකද්ද මේ මද කියලා මේවටත් පණ දෙන්න යන කට්ටිය ඉන්නවා. මේවටත් ජීවියක් දෙන්න යන කට්ටිය ඉන්නවා. එතකොට අන්න අර නිගණ්ඨයන්ගෙත් ඔහොම අදහසක් දීලා තියෙනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ ඒ යම් යම් සිදුවීම් කීපයක් තියෙනවා විනය පොතේ. එතකොට සාමාන්‍ය භික්ෂුන් වහන්සේලටත් ශික්ෂාපදයක් පනවලා තියෙනවා මේ ගස් කපන්න යන්න එපා. ඊට පස්සේ ඔය වස් සමාදන් වෙන්න ප්‍රධාන හේතු විදියට තියෙන්නේ මොකද්ද මේ වස් කාලේ අර වැස්සට හොඳට හැදෙන තනකොළ පාගගෙන ගිහිල්ලා මේ තනකොළ පාගනවා විනාශ කරනවා කියලා මිනිස්සු චෝදනා නගලා. ඉතින් කියනවා හරක් වගේ ඔය පාගන යන්නේ නැතුව මාස 3ක් එක තැනකට වෙලා ඉන්න කියලා. අන්න වස් පැනවීමක් කරලා තියෙනවා. ඊළඟට ගස්වල මේ සජීවී ගස්වල අතුපතු කපන්න යන්න එපා, ගස් කපන්න යන්න එපා කියලා පැනවීමක් කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලටත් පැනවීමක් තියෙනවා. ඊට පස්සේ හැබැයි එහෙම පනෝල බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ මෝඩ මිනිස්සු හිතනවා මේවට ජීවියක් තියෙනවා කියලා. මිනිස්සු හිතනවා මෙහෙම ජීවියක් තියෙනවා කියලා. ඒක නිසා උඹලා මේක රැකපල්ලා. නැත්තම් උඹලට දොස් කියයි. කියන අදහසෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ පැනවීම කරන්නේ. එහෙම නැතුව ගහකට ජීවියක් දෙන්න හදනවා නෙමෙයි. ඒ වෙනුවට අන්න අර විදිහේ සමාජයෙන් එල්ල වෙන විරෝධයක්, ඒ නිගණ්ඨයන්ගෙන් එල්ල වෙන විරෝධයක් නිසා යම්කිසි පැනවීමක් සිද්ධ කරනවා. එතකොට මේ දේවල් ප්‍රඥප්ති වද්ද ශික්ෂාපද විදිහට තමයි පෙන්වන්නේ. මේ මේ ප්‍රඥප්තියක් විදිහට පනවන්නේ නැතුව මේකෙන් කර්මයක් රැස් වෙනවත් ගහක් කැපුවාම අපාය යනවත් එහෙම එකක් නෙමෙයි. මෙන්න මේ මිනිස්සු දොස් කියනවානේ. මිනිස්සු නිකන් පව පුරව ගන්නවානේ. මේ මොඩ මිනිස්සු හිතනවානේ මේවට පණ තියනවා කියලා. අන්න ඒක නිසා යම් කිසි විදිහක රැකීමක් සිද්ධ කරන්න, ආරක්ෂාවක් සිද්ධ කරන්න කියලා තමයි මේ විදිහේ ශික්ෂාපදයක් පනවන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මේවට ජීවියක් දෙනවා නම් ඒක මේ කියන කතාවට, මේ කියන ධර්මයට අදාළ දෙයක් නෙමෙයි. අපිත් බොහොම කැමති මේ පරිසරයට. නමුත් එතනින් නිකන් ජීවියක් දීලා අන්න වැරදි දිහාවකට යන්න උමනාවක් නැහැ. ඒ වෙනුවට තමුන් මේක ආරක්ෂා කරමින් අවශ්‍ය විදියට කටයුතු කරමින් මේ ජීවිතය ගෙවන්න පුළුවන්. මේක ගැටලුවක් නැහැ. ඔය පරිසරේ ඒ යම් කිසි අපිට සහනයක් සැනසීමක් තියෙනවා. මේක රැකගන්න අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් එතනින් එහාට ගිහිල්ලා ඒවා මේවා කියන්න හැදුවොත් ඉතින් ඒක ඉතින් ටිකක් පටලෝ ගත්තා වරදෝ ගත්තා කියන ස්වභාවයක් තියෙනවා. එතකොට අන්න රූපය පිළිබඳ පැහැදිලි කිරීම. ඊට පස්සේ කියනවා මෙන්න මේ වේදනාව කියලා කොටසකුත් තියෙනවා. ඉන්නේ වේදනාව පිළිබඳ අදහසක් කියනවා මොකද්ද? මෙන්න මේ වේදනාව කියලා කියන්නේ ඇයි කියලා කියනවා. අන්න විඳින්නේ යන අර්ථයෙන් වේදනාවයි කියනවා. මේ විඳිනවා කියන අර්ථයෙන් කියනවා. ඒතර මොනවද විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, අදුක්කම සුඛ විඳිනවා. සැපක් විඳිනවා, දුකක් විඳිනවා, එහෙම නැත්නම් සැප දුක අතර මැද උපේක්ෂා යම් කිසි හැඟීමක් විඳිනවා. මෙන්න මේ විදිහට විඳීමක් සිද්ධ කරනවා. මෙන්න මේ විඳීම මත පදනම් වෙලා අපි යම් කිසි විදිහක කතන්දරයක්, ස්ථිර අදහසක්, යම් කිසි හරයක් තියෙන දෙයක් ගොඩනගා ගන්නවා. අන්න දෙවනි කතාව. එතකොට මේ වේදනාවක් මත පදනම් වෙලා තියෙනවද? මෙන්න මේ ස්පර්ශය මත පදනම් වෙලා තමයි මේ වේදනාවක් හැදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන. දොඩ ස්පර්ශ කතාව ඉතින් කියන්න ගිහාම දැපිතොම් මෙහෙ විදියට ඔන්න දැන් ඔය මේ කළු අඳුරෙක් මෙන්න මේ ගහෙන් ගහට පැන පැන අත්තෙන් අත්ත අල්ල අල්ල මහ වේගෙන් ගමනකේ දෙනවා. එතකොට ඔය සතා සමහර විට කෑ ගහගෙන ඒ රාව ප්‍රතිරාව නගාගෙන බොහොම වේගකින් අතුපතුර ගමන් කරනවා. එතකොට මේ ගමන දැක්කොත් අපිට පේනවා මේ එකක ඉන්න ගමන් ඊළඟ එකට මම මේ අල්ලනවා ඊළඟට මේක අල්ලනවා කියලා අතු ප්ලෑන් කිරිල්ලක් මේකගේ නැහැ. ගොඩක් වෙලාවට අන්න එකක් අතෑරලා අහස යන ගමන් තමයි ඊළඟ එක අල්ලගන්නේ. තව එකක් ඒකත් අල්ලලා අතෑරලා අහස යන ගමන් තමයි ඊළඟ එක අල්ලගන්නේ. අන්න ඒ විදිහට මෙන්න මේ අතුපතර ගමන් කිරීමක් මේ සතාගේ තියෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක් අපේ හිතෙත් තියෙනවා. මේ අතු ගොඩක් අතරින් එක අත්තක් අපි අල්ලගන්නවා. අල්ලගෙන යම්කිසි ආදිසාවක් යම්කිසි ජවයක් හදා ගන්නවා. ඊළඟට තව එකකට කොහෙන් හරි තියෙන එකකට අල්ල ගන්නවා. එතකොට මේක අල්ලනවා මේක අල්ලනවා කියන වෙනුවට අනර මහා ගොඩක් අතරින් එකක් අල්ල අල්ල යන ගමනක් අපිට අපේ හිත තුල තියෙනවා. එතකොට සද්ද ගොඩක් අතරින් එකක් අල්ලනවා. රූප ගොඩක් අතරින් එකක් අල්ලනවා. අල්ල අල්ල පැන පැන යන ගමනක් තියෙනවා. අන්න ඒ වගේ කතාවක් තමයි මේ ස්පර්ශ කියන්නේ. රතු ගොඩක් තිවිද්දි එක අත්තක් අල්ලනවා. ශබ්ද ගොඩක් තිවිද්දි එක ශබ්දයක් අල්ලනවා. අන්න ස්පර්ශය මත පදනම් වෙලා යම් කිසි විඳීමක් ඇති කරගන්න. මොකද්ද විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, උපේක්ෂාව විඳිනවා. අන්න දෙවනි ජාතිය කියලා තමයි ඔක කියන්නේ. ඊට පස්සේ කියනවා මේ සංස්කාර සංඥාව පිළිබඳ සමා වෙන්න සංඥාව පිළිබඳ තමයි තේවනෝ කියන්නේ. සංඥාව කියනවා මෙන්න මේ හඳුනා ගනිමි කියන අදහසින් සංඥාව ලෙස හඳුන්වනවා. එතකොට මොකද්ද හඳුනාගන්නේ? රතු බව හඳුනා ගන්නවා. නිල් බව හඳුනා ගන්නවා. කොළ බව හඳුනා ගන්නවා. අන්න මෙන්න මේ හඳුනා ගැනීම තුළ අපේ කතාවක් ගෙතිගෙන ඉදිරියට යනවා. එතකොට ඒ සංඥාවටත් හේතු විදිහට පෙන්වන්නේ මොකද්ද? අන්න අර ස්පර්ශයම තමයි ඒකටත් හේතු විදිහට පෙන්වන්නේ. ඊළඟට කියනවා සංස්කාර පිළිබඳ. සංස්කාර කියන අදහස මොකද්ද කියන්නේ? මේ පිළියෙල කරනවා කියන අර්ථෙන් සංස්කාරයයි හඳුන්වනවා. මොකද්ද පිළියෙල කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මසලා කියනවා. අන රූපය විදිහට පිළියෙල කරනවා. අන දැන් මුලටම ගියා, පළවෙනි එකටම ගියා. රූපය විදිහට පිළියෙල කරනවා. වේදනාව විදිහට පිළියෙල කරනවා. සංඥාව විදිහට පිළියෙල කරනවා. ඒ ටික විතරක් නෙමෙයි, ඊට පස්සේ කියනවා සංස්කාර විදිහටත් පිළියෙල කරනවා. අන එයාවමත් එයා පිළියෙල කරගන්නවා. ඊට පස්සේ කියනවා විඥාණය විදිහට පිළියෙල කරනවා. අන්න මේ සංස්කාරවල ස්වභාවය කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අර නිකන් ඔහේ පොලක දාලා තියෙන එළවලු ටිකක් අරගෙන හොඳට කපලා කොටලා ලස්සනට තියලා සලාඩ් එකක් හදනවා වගේ කතාවක් තමයි මේ කියන්නේ. එන්න එහෙම පිළියෙල කරලා දෙන ගතියක් මේකේ තියෙනවා. අන්න ඒක නිසා සංස්කාර කියලා හඳුන්වනවා කියලා කියනවා. ඊට පස්සේ මේ සංස්කාරවලටත් මොකද්ද හේතුව විදිහට මොකද්ද ප්‍රත්‍ය විදිහට පෙන්වන්නේ? අන ස්පර්ශයම තමයි. අන තුනකට දැන් ස්පර්ශය හේතු විදිහට ප්‍රත්‍ය විදිහට පෙන්වනවා. ඉතින් ඔහොම කියලා අන්තිමට කියනවා මෙන්න මේ විඥානය කියලා එකකුත් තියෙනවා. එතකොට මේක විඳිනවා සමා වෙන්න මේක දැනගන්නවා කියන අර්ථෙන් විඥානයයි කියලා හඳුන්වනවා. දැනගන්නවා කියන අර්ථෙන් විඥානයයි කියලා හඳුන්වනවා. මොකද්ද දැනගන්නේ? අන්න යම්කිසි ඇඹුල් රසක් තියෙනවා නම් ඇඹුල් රසක් බව මනාව දැනගන්නවා. ඊළඟට තිත්ත රසක් තියෙනවා නම් තිත්ත රසක් බව මනාව දැනගන්නවා. පැණි රසක් තියෙනවා නම් පැණි රසක් බව මනාව දැනගන්නවා. ඔන්න ඒ අර්ථෙන් විඥානය කියලා හඳුන්වනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ඒකට හේතු විදිහට පෙන්වන්නේ මොකද්ද? අර නාමයත් රූපයත් තමයි ඒකට හේතු විදිහට පෙන්වන්නේ. එතකොට මේ හතර අතේ පැටලවිල්ලක් තමයි අන්තිමට මෙතන තියෙන්නේ. මේ එකකට එකක් වෙන් කළා අඳුරන්න, වෙන් කළා පෙන්වන්න හැකියාවක් නැහැ. එතකොට මේ සියල්ල එකට ඇතිලා දඟ වැටිලා යම්කිසි එක පොදියක් විදිහට පැවැත්මක් තියෙනවා. අන්නේ පැවැත්ව මත පදනම් වෙලා එන්නේ දැනෙන දේවල් ටික මත පදනම් වෙලා අපි ලොකු කතන්දරයක් එතනින් එහාට ගොතලා කියනවා. මගේ මෙන්න මේ විදිහේ පුරුද්දක් තියෙනවා. මේ පුරුද්ද දාගත්තාම මට යම්කිසි සැනසීමක් තියෙනවා. මේ විදිහට දවස් දෙකක් ගත කරන්න පුළුවන් කියන හැඟීමක් තියෙනවා. මේ විදිහට මගේ ජීවිතයට සහනයක් එනවා කියලා හැඟීමක් තියෙනවා කියලා ඔන්න ඔහොම එතනින් එහාට යම්කිසි ඇබ්බැහියක් මට්ටමට අපි දේවල් ටිකක් දියුණු කරගන්නවා. දේවල් ටිකක් ඇති කරගන්නවා. එතකොට ඔන්න ඕක තමයි ඇබ්බැහියක ස්වරූපේ. ඇබ්බැහියක් මත පදනම් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට යම්කිසි ස්ථිරයි නිත්‍යයි කියන හැඟීමක් අරගෙන තියෙන්නේ ඔන්න ඔය ටික මත පදනම් වෙලා. ඉතින් ඔහොම කියලා මේ සාමාන්‍ය පුද්ගලයෝ තියේවා යම්කිසි විදිහක ඒ පෙර ඉඳපු කාලේ සිහි කරපු තමුන්ගේ අතීත භව සිහි කරපු යම්කිසි තාපසෙක් බ්‍රාහ්මණයෙක් යම්කිසි යෝගියෙක් ඉඳියද මේ යෝගීනුත් මෙන්න මේ පංච උපාදානස්කන්ධය දිහා බලලම ඒ තමුන් අතීතේ මේ පහ විඳපු ආකාරය මේ පහ දැනගත් ආකාරය බලලම අන්න මම අතීතේ මෙන්න මේ විදිහේ උප්පත්තියක් ලැබමින් ඉඳියා කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට මම අතීතේ මෙන්න මේ විදිහේ ස්ථිර ආත්ම භාවයක් සහිතව ඉඳියා කියලා ප්‍රකාශ කරනවා. එක්කෝ අර පහම අල්ලලා එහෙම නැත්නම් ওই පහෙන් එකක් අල්ලලා කියනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට අන්න අතීතයේ මෙහෙම දෙයක් ස්ථිරව තියුණා කියලා මෙන්න මේ විදිහේ මම මේ විදිහේ දෙවි කෙනෙක් විදිහට උප්පත්තිය ලැබුවා කියලා එහෙම නැත්නම් මම මේ විදිහේ බ්‍රහ්මෙක් වෙලා ඉඳියා කියලා මට මේ විදිහේ ස්ථිර පැවැත්මක් තියුණා කියලා කෙනෙක් කියනවා නම් ඒ සියල්ල ඔන්න ඔය දේ මත පදනම් වෙලා තමයි මේ කතාව කියන්නේ කියලා අන්න පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් එහෙම කියන කෙනෙක් තුනත් අන්න යම්කිසි විදිහක ස්ථිර හැඟීමක් තමන්ගේ මේ මතයේ පිළිබඳ හැඟීමක් තියෙනවා. මොකද තමන් ඒක දැකලානේ කියන්නේ. එතකොට අපිට එක පාට ගිහිල්ලා ඕක මොකද්ද ඕම එකක් නැහැ. එහෙම භවයක් තිබිලා නැහැ. ඔය ඔය තියෙන්නේ ඔය පහේ එකතුවක් කියලා කිව්වට මේ තැනත්තට අන්න පේනව මොකද්ද මේ විදිහේ දෙයක් මම විඳලා තියෙනවා. සමහර විට මේ ඇබ්බැහිය මට මේ කල්ප ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ආත්ම භව 500ක් මේ ඇබ්බැහිය මට තිබිලා තියෙනවා කියලා සඳහන් කරනවා. අර එක පාරක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා කට්ටියක් බණ අහනවා. එතකොට එක එක ගහක් හොල් හොල් ඉන්නවා. තව එක එක අහස දිහා බලාගෙන ඉන්නවා. තව එක පොළොව හාර හාර ඉන්නවා. අනිත් එක අනිදි. ඉතින් ආනන්ද හාමුදුරුවෝ අහනවා මේ බලන්නකෝ භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා බණ අහනවා. කොච්චර දුර්ලභ අවස්ථාවද මේගොල්ලන්ට මේ ලැබිලා තියෙන්නේ. හැබැයි අහන්නේ නැහැනේ බලන්නකෝ. ඊට පස්සේ අහනවා ආනන්ද දන්නවද මේගොල්ලෝ කවුද කියලා? ඉතින් දන්නේ නැහැ කියලා ආනන්ද හාමුදුරුවෝ ඊට පස්සේ කියනවා මේ අහස දිහා බලාගෙන ඉන්න එක්කෙනා ආත්ම භාව 500ක් මේ විදිහට අහසේ තරු දිහා බලලා නැකත් හදපු කෙනෙක්. ඊළඟට මේ පොළව හාර හාර ඉන්න එක්කෙනා ආත්ම වාර 500ක් ගැඩවිලෙක් විදිහට පොළව හාර හාර ඉඳිය කෙනෙක්. ඊළඟට මේ ගහක් ඔලෝහලෝ ඉන්න එක්කෙනා ආත්ම වාර 500ක් වඳුරෙක් කියලා ගස් ඔලෝහලෝ ඉඳිය කෙනෙක්. ඊට පස්සේ මේ නිදියගෙන ඉන්න කෙනා ආත්ම වාර 500ක් අන්න මේ සර්පේක් වෙලා නිදියගෙන ඉඳලා පුරුදු කෙනෙක්. එතකොට ඔන්න විදිහ ඇබ්බැහි තියෙන කට්ටිය තමයි මේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ බණ අහන්න තාම සූදානම් තත්ත්වයක් නැහැ කියලා සඳහන් කරනවා. එතකොට අර බණ කිව්වට මොකද ඇහෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඇහෙන්නේ අන්න අත්තක් හොලෝ හෙල වෙනවා පේනවා. එක්කෝ අහසේ තරුවක් පේනවා. එහෙම නැත්තම් නිදි මතක් වෙනවා. ඔන්න ඔය වගේ දේවල් තමයි අපි තුල තියෙන්නේ. මේ විදිහ ඇබ්බැහි තමයි අපි තුල තියෙන්නේ. නමුත් මේ යම්කිසි ඇබ්බැහියක් යම්කිසි දෙයක් ඇති වෙනවද මේ සියල්ල අන්න අර පහ එකතුයෙන් හැදෙන දෙයක් කියන එක තමයි මේ ධර්මය අනුවට පෙන්වුම් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ විදිහ ඇබ්බැහියක් එක්ක අපි ගනුදෙනු කරන්නේ කොහොමද කියලා අපිට යම් පමණකට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ ගනුදෙනුව හරීම යම්කිසි විදිහක දීර්ඝ කාලීන යම්කිසි විදිහක ටිකක් සංකීර්ණ ගනුදෙනුවක් තමයි. එතකොට අපි හිතමු මේ දැන් මේ විදිහේ ප්‍රතිපදාවකට බැසගත්ත කෙනෙක් මේ විදිහේ සිහිය වඩනවා කියන ප්‍රතිපදාවක් ඇති කරගත්ත කෙනෙක් කෙලින්ම එළඹෙන්නේ අන්න අර පහ පිළිබඳ හැඟීමක් දැනීමක් දැනුවත් භාවයක් ඇති කර ගැනීම සඳහා. එතකොට බැලූ බැල්මට ඔන්න ඔය පහේ එකතුවක් ගුලියක් තමයි අපිට පේන්නේ. එතකොට කෙනෙක් සක්මන් කරොත් මේ තැනැත්තන මෙන්න මේ පහේ එකතුවක් පේනවා. කෙනෙක් වාඩි වෙලා ඉඳියොත් මෙතන අතර මේ පහේ එකතුවක් පේනවා. එතකොට අපි කියනවා මොකද්ද මෙන්න මේ සක්මනේ නම් පොඩ්ඩක් මේ කකුලට දැනෙන දැනීම බලන්න. එහෙම නැත්නම් දත් මදිනකොට නම් පොඩ්ඩක් මේ දත්වලට බුරුසුව වදින විදිහ බලන්න. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්නකොට නම් මේ කය පිහිටලා තියෙන ආකාරය, හුස්ම වැටෙන ආකාරය පොඩ්ඩක් බලන්න කියලා අපි කියනවා. එතකොට යම් කිසි විදියක අර රූපයට බර දිහාවකට තමයි අපි මේ තැනත්තා එල්ල කරන්නේ. අනේ එතනින් පටන් ගන්න තියලා තමයි කියන්නේ. එතකොට මේක මුලින් මේ පහේ අවුල තමයි පේන්නේ. නමුත් නැවත නැවත ඇවිදිනකොට, නැවත නැවත වාඩි වෙලා ඉන්නකොට, නැවත නැවත සිහියෙන් දත්ම දිනකොට මේ තැනත්තා තේරෙනවා මේ අවුල අතරේ මට මේක අල්ලන්න පුළුවන්. මෙන්න මේ රූපයට බර පැත්තක් අල්ලන්න පුළුවන්. එතකොට කෙනෙක් හිතනවා මෙතන තියෙන රූපය විතරයි කියලා. නමුත් අර පහ නැතුව කවදාවත් රූපයක් ගැන කියන්න බෑ. එතකොට කකුලට වැලි පෑගුණා කිව්වොත්, ඒ රළු ගතියක් මට දැනුණා කිව්වොත්, ඒක පිටිපස්සේ රූපය ඉදිරියට තියලා ඉතුරු පහම තියෙනවා. ඉතුරු පහම තියෙනවා. එතකොට අනේ එතනින් තමයි යම් කිසි පටන් ගැන්මක් අපි පෙන්වුම් කරන්නේ. ඉතින් පටන් ගන්නවා පෙන්වුම් කරාට මොකද මේක මේ විදියට කරගෙන යනකොට යම් කිසි විදියක පහසුවක් නැත්තම් සිහිය පිහිටවන්න පුළුවන් කියන හැඟීමක් තමන් තුළින් වර්ධනය වෙලා එනවා. ඒ වර්ධනයත් එක්ක තව තව ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? ඔය රූපය බොඳවීමකට ලක් වෙනවා. ඔය සක්මන බොඳ වෙලා යනවා. ඔය හුස්ම බොඳ වෙලා යනවා. ඔය බොහොම අවධානයෙන් බොහොම ස්ථිරව තියාගෙන ඉඳ පුදේ ටික වෙලාවකින් බොඳවීමකට ලක් වෙලා තියෙනවා. බොඳ වෙලා අපිට මේක අල්ලගන්න බැරි වෙනවා. අර රූපය අර පහ තුළට දියවිලා යනවා. එතකොට කෙනෙක් හිතනවා වැරදුනා පැටලුනා කියලා. නමුත් හරි ගිහිල්ලා තමයි තියෙන්නේ. හරියන්නේ මොකද්ද? අතනින් පොඩ්ඩක් ස්ථිරභාවයක් යම්කිසි කූණ්‍යයක් ගහලා දුන්නට මොකද ඔය පහේ එහෙම ස්ථිරභාවයක් හදන්න හැකියාවක් නැහැ. ඔය පහේ එහෙම ස්ථිරභාවයක් පෙන්වුම් කරන්න හැකියාවක් නැහැ. එතකොට අතනින් අල්ලලා දෙනවා. අල්ලලා දුන්නට මොකද ටික වෙලාවකින් දිය වෙලා ගිහිල්ලා අර පහටම වැටෙනවා. අර පහටම වැටෙනවා. එතකොට වැටුණාට පස්සේ ඒ පහත් එක්ක ඉන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක තමයි විසඳ ගන්න තියෙන එකම ප්‍රශ්නේ. මොකද අර මොනවා කොහේ වටරවුම් ගිහිල්ලා ආවත් අන්තිමට ඔතෙන්ට වැටෙනවා. ඔතෙන්ට වැටෙනවා. එතකොට ඕක සමහර විට දවස් දෙක තුනෙනුත් එනවා. දවස් දෙක තුනෙනුත් එනවා. අර එක්කෙනෙක්ට බේත් ගන්න ගන්නටම වෙලා. බේත් ගන්න ගන්නටම වෙලා. මොකද කියනවා මට මේ භාවනා කරන්න ගියාම මහා බයක් දැනෙනවා. අතරමං වුණා වගේ දැනෙනවා. කොහේදෝ ගියා වගේ දැනෙනවා. අර මහා කුණාටුවක නිකම් මුහුදට අතහැරියා වගේ දැනෙනවා කියලා කියනවා. ඉතින් මං ඉක්මනට ගිහිල්ලා දොස්තර කෙනෙක් හම්බෙලා බෙහෙත් ටිකක් අරගත්තා. ඒ බෙහෙත් බිව්වහම තව යන්තම් පොඩ්ඩක් නැවතත් අර ස්ථිර ස්වභාවයක් මා තුළ මතුවෙලා ආවා. ටිකක් නිත්‍ය සංඥාවක් මා තුළ මතුවෙලා ආවා කියලා සඳහන් කරනවා. එහෙම කිව්වට මොකද අන්තිමට බලනකොට දොස්තර මහත්තයත් එහෙම නැත්නම් දොස්තර නෝනත් ඔය වගේ බෙහෙතක් බීලා තමයි යන්තම් යැපිලා ඉන්නේ. මොකද අද දවස පුරාවට අරුන්ගේ කං කරච්චල අහලා 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 අර කියන ගැටලු අහලා 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 ඒ මානසික ප්‍රශ්න අහලා 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 අන්තිමට හවස් වෙනකොට ඉතින් පොඩ්ඩක් අමාරුයි. අර කතාවක තියෙනවා මොකද්ද එක තැනත් එක්ක ඉඳියලු මේ තැනත්තට අමුතු ශිල්පයක් තියුණාලු. මොකද්ද මේ ශිල්පය? යම්කිසි අද්භූත බලවේගකින් මේ තැනත්තා තමුන් ළඟට එන රෝගීන් සුව කරනවා. කොහොමද සුව කරන්නේ? අන කුෂ්ඨ රෝගී කවද ඒ කුෂ්ඨ තමුන්ට ගන්නවා. එතකොට රෝගියා හොඳ වෙනවා. තමුන් ගැඟේ කුෂ්ඨ රෝගියක් මතුවෙනවා. ඊට පස්සේ කැස්ස තියෙන එකෙක් ආවොත්, කොරෝනා තියෙන එකෙක් ආවොත් කොරෝනා ගැඟට ගන්නවා. අරුගේ කොරෝනා හොඳ වෙනවා. ඔහොමම කාලයක් කර කර ඉන්නකොට මොකද උනේ? මේ මිනිස්සයා මැරිලා ගියා. ඇයි අර එනේ උන්ගේ ඔක්කොම රෝග ටික අරගෙන අන්තිමට ඉතින් මේ අකාගේ ශරීරය පවත්වන්න බෑ. චොන්න ඔය විදිහ දෙයක් තමයි තියෙන්නේ. එතකොට කොහොම කොහොම හරි ඉතින් අපිට මේකට මුහුණ දෙන්න පුළුවන්ද බෑද කියන ගැටලුව තමයි තියෙන්නේ. එතකොට ඔන්න මේ පරිවර්තනයේ අමුතු විදිය පරිවර්තනය. මොකද්ද මුලින් මේ විදිහේ ප්‍රතිපදාවක් වඩන්න ගත්තාම බොහොම නිකං සැනසීමක්, බොහොම නිකං හඳේ ගියා වලාකුළු වල ගියා වගේ ගතියක් තියෙනවා. අර ක්ලවුඩ් 9 කියලා කියන්නේ අන්න ඒ වගේ ගතියක් තියෙනවා. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික මොකද වෙන්නේ? මේ සූස්තිය බහලා යනවා. සූස්තිය බහලා යනවා. ඒ ගිහිල්ලා අන්න අර පහට තමයි ඇදගෙන වැටෙන්නේ. අර පරණ පුරුදු කරංගං කරච්චලේට, අර පරණ පුරුදු ගලා යාමට, අර පරණ පුරුදු පෙලීමට තමයි ඇදගෙන වැටෙන්නේ. ඒකත් ගිහිල්ලා දාන්නේ නික එකපාට නෙමෙයි, නිකන් ක්‍රමානුකූලව ටික ටික ගිහිල්ලා ආවව අර පරණ පුරුදු තැනටම අතාරිනවා. ඉතින් අතහැරියට පස්සේ මේක දරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ තමයි තනිකරම තියෙන්නේ. ඉතින් කෙනෙක් කියනවා බලන්නකො මේ නියම දෙයක් තියුණා දැන්, හැබැයි ඉස්සර තරම් සූස්තියක් නැහැ. දැන් හැබැයි ඉස්සර තරම් ගතියක් නැහැ. ඉතින් අපි කියන එහෙම තමයි, පළවෙනි කුඩු ෂොට් එක දෙනකොට හොඳම බ්‍රෑන්ඩ් එකෙන් හොඳටම ජාතියෙන් ඒ වගේම නිකන් තමයි දෙන්නේ. නමුත් අන්න ටික කාලයක් යනකොට මේක මේකට ඇබ්බැහි වෙනකොට, මේ සතිය කියන ඇබ්බැහිය, සිහිය පුරුදු කරනවා කියන ඇබ්බැහිය, මේ නිරීක්ෂණය කරනවා කියන ඇබ්බැහි එනකොට මොකද වෙන්නේ? අර සූස්තියක් ටික ටික නැති වෙලා යනවා. ඒ වගේම අර බ්‍රෑන්ඩ් එකත් හොඳ මේක නෙමෙයි අන්තිමට බලනකොට දැන් දීලා තියෙන්නේ. ඒ වෙනුවට කලවම් කරපු මොකක් හරි එකක් තමයි දීලා තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මේ තැනත් ඇවිල්ලා චෝදනාවක් කළා, බලනවා ආපහු අර පරණ පුරුදු එක ගන්න පුළුවන්ද කියලා. නමුත් ඔතන තමයි නියමම වැඩේ තියෙන්නේ. ඔතන තමයි නියමම සටන තියෙන්නේ. ඉතින් ඒ සටනට අපිට මුහුණ දෙන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒතර ගොඩ දෙනෙක් දකිනවා තමුන්ගේ අර වහාගෙන තියුණ ඇබ්බැහි යම් කිසි දෙයක් තියුණා නම්, අර කුඩා කාලේ වෙච්ච අකටයුත්තක් මත පදනම් වෙලා යම් කිසි ඇබ්බැහියක් තියුණා නම්, එහෙම නැත්නම් තමුන්ගේ ඒ කුඩා කාලේ වෙන් වෙලා ගිය කෙනෙක් මත පදනම් වෙලා යම් කිසි ඇබ්බැහියක් තියුණා නම්, තමුන්ගේ මේ ජීවිතයේ වෙහෙස දරා ගන්න බැරුව ඒ මත පදනම් වෙලා යම් කිසි ඇබ්බැහියක් දියුණු කරගෙන තියුණා නම්, ඒ ඇබ්බැහි සියල්ලම පරණ ස්වරූපෙම්ම පරණ යකා වගේම මතුවෙලා එනවා. ඉතින් මතුවෙලා අහම අපි මේක කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන ගැටලුව තමයි තියෙන්නේ. එතකොට පහුගිය දවසක එක්කෙනෙක් බොහොම අමාරුවෙන් තිරයකට මුවා වෙලා කියනවා, මොකද්ද ස්වාමීන් වහන්ස, මේ හරි අමාරුයි මේ 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 රාගේ කියන එක දරාගන්න. මම මේ විදිහට සතිය ගැන බොහොම දැන අඳුරගෙන ඉන්න කෙනෙක්, මම මේ විදිහට සතිය ගැන බොහොම කතා කරන කෙනෙක්, මේ විදිහට සති පාසල් පවා කරන්න යන කෙනෙක්. නමුත් මට මේ විදිහට මේක දරාගන්න බෑ. අර වින්ට කාලේ ඉවර වෙලා පාරට බැස්සට පස්සේ අන්න මේ යට පිටාවේ හැම මෙහෙ යන කට්ටිය ඒගොල්ලන්ගේ විලාසිතා දැක්කහම පුදුම විදිහට ඇවිස්සීමක් ඇවිස්සීලා එනවා. හිතාගන්න බැරි ඇවිස්සීමක් ඇවිස්සීලා එනවා. ඉතින් බලන්න මං වගේ කෙනෙක්ට මෙහෙම වෙන එක සුදුසුදු කියලා ඔන්න ඉතින් අන්තට්ටුවක් පළඳගෙන යම් කිසි ප්‍රකාශයක් කරනවා. නමුත් එහෙම මං වගේ කෙනෙක්ට මෙහෙම වෙන සුදුසුදු කතාවක් කිව්ව ගමන් අන්න එතන යම් කිසි පටලවා ගැනීමක් තියෙනවා. ඉතින් ඔයාට කියන්නේ බේතෙන් හැදිච්ච ලෙඩ කියලා. නිකන් ලෙඩ වගේ නෙමෙයි, බේතෙන් හැදිච්ච ලෙඩ හොඳ කරන්න හරි අමාරුයි. මොකද කාලා බීලා ওই පිස්සු කෙලින කාලේ ওই කිසිම ප්‍රශ්නයක් තියුන්නේ නැහෙනේ. නමුත් මේ විදියට ප්‍රතිපදාවකට බැසගත්ත ගමන්, මේ විදියට කාලයක් කරගෙන යන ගමන්, අර විදියට අන්තට්ටුවක් පලඳ ගත්ත ගමන් මම දැන් හොඳ සත්‍යමත් කෙනෙක්, මම දැන් මේ සත්‍ය කියා දෙන්නත් පුළුවන් කෙනෙක් කියලා බන්ටෝ ගත්ත ගමන් මොකද වෙන්නේ? අන්න අර බේතෙන් එන ලෙඩ එනවා. එතකොට තේරුම් ගත යුත්තේ තමයි මේ ඇබ්බැහි හැමදාම තියුණා. මේක කලින් අපි දන්නෙත් නැහැ. නමුත් දැන් දන්නවා. මේක කලින් අපි තියුණාට ප්‍රකාශ කරේ නැහැ. නමුත් අපි දැන් ප්‍රකාශ කරනවා. අන්න ඒක කොච්චර ඉදිරියක්ද, කොච්චර මේ ධර්ම මාර්ගයේ ගමනක්ද කියන එක මේ පුද්ගලයන්ට තේරෙන්නේ නැහැ. මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. මේ දැනගැනීමේ වටිනාකම තේරෙන්නේ නැහැ. මේ විදිහට මේක ප්‍රකාශ කරන්න අපි තව තිරයකට මුවා වෙලා හරි කමක් නැහැ කියලා මේ වගේ සබාවක කියන්නේ නැතුව තමයි කිව්වේ. එහෙම හරි කමක් නැහැ කිව්වනේ. එතකොට කිව් එකත් කොච්චර වටිනවාද කියලා තේරෙන්න ගත්තනම්, ඒ හැඟීම තමන්ගේ හිතට නගා ගත්තනම්, අන්න මේ ඇබ්බැහිය එක්ක කාලයක් තිස්සේ ගනුදෙනු කිරීමක් මට තියෙනවා. එහෙම නැත්තම් නිකන් අසුරු සනක් ගහන විදිහට මේක ඉවත් කරන්න පුළුවන් නම් මේ විදිහේ ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ නැහෙනි. එතකොට මේ සිවුරක් දරාගෙන මේ විදිහේ ගමනක් යන්න හැකියාවක් තියෙනවද? මේ විදිහේ ඇබ්බැහියක් පිළිබඳ යම් කිසි කාලෙත් එක්ක වෙන වෙනසකට ඉඩක් දෙන්නේ නැත්තම්, ඒ විදිහේ ඇබ්බැහියක් දරාගෙන ඒ තමුන්ගේ තියෙන අඩුපාඩු ටිකෙන් ටික හදාගෙන යන ගමනක් නැත්තම් කොහොමද මේ විදිහේ සිවුරක් දරන්නේ? කොහොමද මේ විදිහ ප්‍රතිපදාවක් කරන්නේ? කොහොමද මේ විදිහ සීලයක් රකින්නේ කියන ප්‍රශ්නයක් එනවා. එතකොට කාලෙට තමයි ඉඩ දෙන්න තියෙන්නේ. තමුන්ගේ අර තියෙන ඇබ්බැහි ටික බාරගන, අයියෝ තියෙනවා කමක් නැහැ අප්පා හින්දපු දෙන් උත් ඉන්න එපැයි කියලා ඉඳියනම් හරි. ඒ වෙනුවට බලනවා මේ සුද්ධ ස්වභාවයක් හදන්න යනවා, පර්ෆෙක්ට් කරන්න යන ඔක්කොම. ඉතින් ඔය පර්ෆෙක්ට් කරන්න යන කට්ටිය බොහොම අමාරුයි ඒ කට්ටිය එක වැඩ කටයුතු කරන්න. සාමාන්‍ය ඕනම දෙයක 80% විතර හොඳට තිබුණාම ඇති. ඉතුරු 20 තියෙන්න ඕනේ පොඩ්ඩක් පැටලෙන වැරදෙන විදිහට තියෙන්න ඕනේ. පර්ෆෙක්ට් යන්න ගියාම මේ වෙන්නම වෙහෙසක් වෙන්නම අපහසුතාවයක් එනවා. අර 80-20 රූල් කියලා එකක් තියෙන්නේ. ක්ෂන් සලින් ගන්න පුළුවන් 80% රිසල්ස් විතරයි. එතකොට එතනින් එහාට යනවා නම් අර 80% ක්ෂන්ස් කරන්න වෙනවා. එතකොට ඒක ටිකක් අමාරුයි. ඒක පැය 24 මදින දෙයක්. එතකොට 180ක් තියුනම ඒ ප්ලස් එකක් තියෙනවනේ හොඳටම ඇති. ඒ ප්ලස් එකක් තියුනම හොඳටම ඇති. ඉතින් ඒ විදිහට ටිකක් අඩුපාඩුව දරාගෙන ඒ අඩුපාඩුවත් එක්ක කල්ගත කරමින් යන ගමනක් තියෙනවා. සමහර විට අවුරුදු කිහිපයක් ඒ විදිහට ගමන් කරන්න වෙනවා. අඩුපාඩුවට ඉඩ දෙමින් ගමන් කරන්න වෙනවා. හැබැයි වෙනදා වගේ මෝඩකමින් මුලාවටපත් වෙලා නෙමෙයි මේ අඩුපාඩුව ඉඩ දීලා තියෙන්නේ. වෙනුවට දන්නවා. දන්නවා අඩුපාඩු වෙන බව දන්නවා. නමුත් ඒ අඩුපාඩු වෙන අවස්ථාවෙත් අර හිතට මුලාවටපත් වෙන්න නොදී ඒ අඩුපාඩුව වෙනවා කියන හැඟීමෙන් කල්ගත කරනවා. ඒ හැඟීමෙන් කල්ගත කරනවා. ඒ දැනුවත් භාවයෙන් කල්ගත කරනවා. එතකොට මොකද වෙන්නේ? අර වෙනදා තියෙන ඕජස, වෙනදා තියෙන මුලාව නැති වෙච්ච ගමන් අන්න ටිකෙන් ටික ටිකෙන් ටික තේරෙනවා මේක මේ කරාට නිකන් අර පුරුද්දාට කරනවා. කරාට මොකද අර වෙනදා තරම් සූත්‍රයක් නැහැ. මොකද දැන් අඩුපාඩුවක් බව දැනගෙන තමයි කරන්නේ. දැන් සමහර කට්ටිය කියන මොකද්ද මේ සිහිය පීටවලා නිදිය ගන්න ගියාම ස්වාමීන් වහන්සේ නිින්ද යන්නේ නැහැ. ඇත්ත තමයි, හරීම තමයි කතාව. මොකද හරි ඉරියව්වට පීටෝලා ඒ පිළිබඳ අවධානයකින් සිහියකින් ඉන්නකොට අර මුලාව නැති වෙනකොට නිින්ද යන්නේ නැහැ. මුලාව පොඩ්ඩක් තියෙන්න ඕනේ නිින්ද යන්න. එහෙම නැත්තම් නිින්ද යන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? අර ඉරියව්ව කඩලා දමලා ගහලා එහෙට පොඩ්ඩක් මෙහෙට පොඩ්ඩක් පෙරළුනහම අන්න හොඳට නිින්ද යනවා. සිහියෙන් ඉන්නකොට නිින්ද යන්නේ. ඉතින් අන්න එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි උතනක් තියෙන්නේ. මොකද්ද? අඩුපාඩුව කරනවා. වැරද්ද කරනවා. වැරද්ද ඉඩ දීලා තියෙනවා වැරද්දට. නමුත් අර වෙනද තරම් සූස්තියක් නැහැ. වෙනද තරම් ජොලියක් නැහැ. වෙනද තරම් ආතල් එකක් නැහැ. එහෙම 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 කාලයක් තිස්සේ කරගෙන 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 යනකොට අන්න මේ තැනතර තීරණා දැන් නම් මට මේක අවශ්‍යත් නැහැ. මොකද හේතුව? අන්න අර දුරස් වීම කාලයක් තිස්සේ වර්ධනය වෙලා. දවසකින් දෙකකින් මාසෙකින් දෙකකින් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට අවුරුදු කීපයක් තිස්සේ මෙන්න මේ අඩුපාඩු දරා ගනිමින් තමුන්ට යම්කිසි විදියක අනුකම්පාවක් කරමින් කල්ගත කරනකොට අන්න අර විදිහට දුරස් වූ සිතකින් ඈත් කරගත්ත හිතකින් අඩුපාඩුවට වෙන දීලා බලාගෙන ඉන්නකොට ටිකෙන් ටික තේරෙයි දවසක මේක අතහැරලා දාන්න පුළුවන්. ඒ වගේම මේ අඩුපාඩුව තුළින් තමුන්ගේ ජීවිතයට ගොඩනැගිලා එන කරදර බාධක ටික නැවත නැවත දකිනකොට මේ විදිහේ ඇබ්බැහියක් මට තියෙනවා. මේ ඇබ්බැහිය තුළින් මම සමහර විට මගේ මේ කසාද ජීවිතේ, එහෙම නැත්නම් මගේ මේ දරුවන්ගේ අනාගතේ මම අනතුරට ලක් කරනවා. අනතුරට ලක්වීමක් සිද්ධ කරනවා. නැවත නැවත ඒක මා තුළින් වෙනවා. කමක් නැහැ. හරි, ඒ වෙන එන ඒ ගන්න රිස්ක් එක දිහා බලාගෙන, ඒ ගන්න අනතුර දිහා බලාගෙන ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික කල්ගත කරමින් ඉන්නකොට තේරෙයි මේ විදිහේ ආදීන ස්වභාවයක් දකිමින් මම මේක කරමින් පැවතුණා. නමුත් දැන් මට ඒකෙන් වැළකීලා ඉන්න පුළුවන්. එහෙම නැතුව එක්කෙනෙක් කියනවා නම් කවදා හරි මම මේ මොහොතේ ඉඳලා මේ විදිහට හික්මෙනවා කියලා. ඉතින් පුළුවන් නම් ඇත්තටම හොඳයි. පුළුවන් නම් හොඳයි, අපිත් සාදු කියනවා. බැරි නම් ඉතින් ටිකක් යම්කිසි ප්‍රතිපදාවක් ගමනක් තියෙනවා. ඒ විදිහේ ගමනක් තියෙනවා. ඒ විදිහේ කටයුතු කිරීමක් තියෙනවා. දැන් ඔය කියපු කතාවම පොඩ්ඩක් දිරව ගන්න බැරි විදිහකට කිව්වොත් අපි හිතමු තමුන්ගේ මව අන්න හොර මිනිහෙක් එක්ක බුදිය ගන්නවා. එතකොට ඕක දැනගෙන ඉන්න එකද හොඳ නොදැනගෙන ඉන්න එකද කියලා කිව්වොත් අන්න ගොඩ දෙනෙක් කැමති නැහැ මේ වගේ දෙයක් දැනගන්න. මොකද දැනගත්ත ගමන් ලොකු පීඩාවක් වෙහෙසක් තමුන් තුළට වර්ධනය වෙලා එනවා. නොයෙකුත් යම්කිසි විදිහක ද්වේෂයක් වර්ධනය වෙලා එනවා. වෙනදා වගේ කතා බහ කරන්න බැරි ගතියක් වර්ධනය වෙලා එනවා. දැන් නොදන්න නොදැන ඉන්නවා නම් හොඳයි කියන අදහසෙන් තමයි ගොඩ දෙනෙක් ඉන්නේ. නමුත් මේක දැනගෙන ඉඳීම වටින දෙයක්. නැත්තම් මොකද වෙන්නේ? ටික දවසකින් කෙනෙක් ඇවිල්ලා කියනවා ඔයා ගැන මේ මං මේ අනුකම්පාවෙන් කියන්නේ. ඔයා මෙහෙම හොඳ මිනිස්සයා හින්දා කියන්නේ කියලා අන්න ඉතින් වටේෙන් අත දානවා හිමීට පිහියක් බස්සන්. එතකොට දැනගෙන ඉඳියොත් කිව්ව හැකි උඹ දන්නේ ওই ටික විතරද? උඹට මං ඉතුරු ටිකත් කියලා දෙන්න. ඉතුරු ටික තමයි මේ විස්තර ටික කියලා පුළුවන් ගන්නට තියෙන්න ඕනේ. එපාමනට දැනගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයකට කලින් මෙන්න මේ කට්ටියත් ඉඳියා ඔන්නම් ලිස්ට් එකක් දෙන්නම්, නම් ලිස්ට් එකක් දෙන්නම් ඔන්න ඉඳා කියලා ඔගේ මූණට දමලා අරින්න පුළුවන් ගන්නට මේක දැනගෙන ඉඳියා නම් අන්න ඉතින් ඒක තමයි ප්‍රතිපදාවේ. එතකොට දැන ගැනීම ඉතින් පොඩ්ඩක් අමාරුයි. ඉතින් පොඩ්ඩක් දරා ගන්න අමාරුයි. පොඩ්ඩක් කල්ගත කරන්න අමාරුයි. ඉතින් අමාරුව දරාගෙන ඉඳියොත් යම් කිසි ගමනක් ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාක්‍යයන් ගෙනවර වැඩ ඉන්න වෙලාවක මෙන්න මේ සරකාණි කියලා යම් කිසි ඇබ්බැහියක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා. මේ බැහිය මේ පුද්ගලයාගේ ඇබ්බැහිය මොකද්ද? මේ තැනත්තා බේබද්දේ හැමදාම බීලා කණු ගානේ වැටි වැටි ඉන්න එක්කෙනෙක්. එතකොට මේ තැනත්තා මරණයට ලක් වුණා. මරණයට ලක් වුණාම බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ සරකාණි මේ සෝවාන් වුණ කෙනෙක්. එයා සෝවාන් වෙලා එයා අපාගත වෙන්නේ නැති ස්වරූපයක් එයා තුළ ආපු කෙනෙක්. එතකොට අර සාක්‍යෝ ටික නෑදෑයෝ ටිකම මේ නෑදෑයෝ ටික ඔක්කොම මුළු අර නුවර පුරාම බුදුරජාණන් වහන්සේට බැන බැන යනවා. මොකක් කියලාද? මෙන්න මේ සරකාණිත් මේ අපාගත වෙන්නේ නැති ස්වරූපයක් අරගෙන කියනවායි බුදුරජාණන් වහන්සේ. එතකොට එහෙමනම් මේ නුවර එකෙක්වත් ඉන්නවද මේ සෝවාන් වෙච්ච එකෙක් කියලා? ඔන්න ඉතින් මුළු නගරේ පුරාවටම බැන බැන යනවා. කවුද මේ බණින්නේ? අර ඥාතියෝ ටික තමයි බණින්නේ. බැන 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 යනවා. ඉතින් එද මහානාම ශාක්‍ය කියලා අන්න බුදුරජාණන් වහන්සේට බොහොම හිතවත් බොහොම මනාපයක් තියෙන කෙනෙක්ට මේක දරාගෙන ඉන්න බෑ. ඉතින් මොකද කියන්නේ? ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම සරකාණි මලානේ, ඔබ වහන්සේ මෙහෙම කිව්වානේ, දැන් මේ අකු ටික ඔක්කොම මෙහෙම කියෝ කියෝ මේ නුවර පුරා ඇවිදිනවා, නුවර පුරා බැන බැන යනවා කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අමුතු කතාවක් කියනවා. මෙන්න මේ සරකාණි පිළිබඳ මේ ඇබ්බැහියක් දරාගෙන මේ විදිහේ අවනම්බුවකට ලක්වුණ කෙනෙක් පිළිබඳත් මේ ධර්මය පිළිබඳ කතාවක් රහසක් අපිට කියලා දෙනවා. එතකොට කියනවා යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයාගේ ස්වභාවය තමයි මේ තැනැත්තා මෙන්න මේ ප්‍රතිපදාව, මෙන්න මේ සතිමත් බව පිළිබඳ ප්‍රතිපදාව කියලා අපි කියමුකෝ, මේ සිහිය කියලා කියමුකෝ, ඒක වඩලා තියෙනවා ඉන්ද්‍රිය මට්ටමට වෙනකම්. එතකොට ඉන්ද්‍රිය මට්ටම කියපු ගමන් ඉතින් ඔන්න තව පැටලෙවිල්ලක් වෙනවා. ඉතින් මේ වගේ දේවල් පැහැදිලි කරන්න හරි අමාරුයි. ওই වචනේ තමයි ඊළඟට ගොඩ දෙනෙට ප්‍රශ්නේ මතුවෙන්නේ. ඉතින් අපි මේ විදිහට කියන්නම්. මොකද්ද? පීනන්න දන්න කට්ටිය දන්නවා. පීනන්න පුරුදු වෙන්න උත්සාහ කරපු කට්ටිය දන්නවා. මොකද්ද? මුලින් පීනන්න කොච්චර අමාරුද කියලා. එතකොට සිහිය පීටවන්නත් ඒ වගේ තමයි. එතකොට මුලින් වතුරකට බහැලා හුස්මක් අරගෙන ඔළුව වතුරයට ඔබා ගන්නවත් බෑ. එපමණකට හුස්ම හිර වෙනවා. එතකොට කියනවා මේ හුස්මක් අරගත්තට පස්සේ ඒ හුස්ම තප්පර කීපයක්, තප්පර 10ක් 15ක් දරාගෙන ඉන්න පුළුවන්. එතකොට ওই නහය කියන එක ඇතුළට නිකන් වතුර යන්නේ නැහැ. ඕක ඇද්දේ නැත්තම්. ඒකින් ද හුස්මක් අරගෙන වතුර යට ඔළුව තප්පර 10ක් ඔබාගෙන ඉඳලා උඩට එන්න කියලා කියනවා. අන්න ඒක තමයි පළවෙනිම ශිල්පය දිනු කරන්න වෙන. එතකොට ওই වගේ සතිමත් ප්‍රතිපදාවකුත් අපි කියලා දෙනවා මෙන්න මේ විදිහට පොඩ්ඩක් පටන් ගන්න කියලා. ඉතින් එහෙම එහෙම ගිහිල්ලා ටිකක් වතුරේ නිකන් පාවෙන්න පුරුදු වෙලා ඔහොම ඔහොම ගිහිල්ලා ඊට පස්සේ පීනන්න අතපය ගහන්න පුරුදු වුණාම බොහොම ආයාසකින් තමයි මේක මුල් දවස්වල කරන්නේ. මොකද අඩි දෙක තුනක් පීනනවා ගුවාට මොකද මුළු ඇඟම නිකන් රිදුන් දෙන ගානට ලොකු වෙහෙසක් එනවා. වතුරේ ඉඳියට මොකද ගොඩ පීනනවා වගේ ගතියක් එනවා. ඉතින් කමක් නැහැ. පීනුවට මොකද එකතැන පීනනවා වගේ ගතියක් එනවා. ඔහොම 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 පීනලා 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 දවසක මේ තැනත්තාගේ ස්වරූපයක් එනවා. මොකද්ද? අර වතුර ඉන්නවා කියන පීනනවා කියන හැඟීමක් වෙහෙසක් නැතුව ඉබේ පීනන ගතියක් තියෙනවා. ඉස්සර අර පොළව හාරගෙන යනවා වගේ දැනුන දේ දැන් නිකන් වතුර අස්සේ රිංගල යනවා වගේ තත්යකට ශිල්පය දිනු වෙලා එනවා. ඒතර එන්නේ වගේ ශිල්පයක් ගැන තමයි ඔය කියන්නේ. සතිමත් බව වඩන්න ඕනේ අන්නේ වෙහෙසක් නැති තත්ත්වෙට වෙනකන්. ඉබේ සතිය පිහිට වෙන තත්ත්වෙට වෙනකන් සතිමත් බව වඩන්න ඕනේ. ඒතකොට කියනවා ඉන්ද්‍රිය මට්ටමට වඩලා තියෙනවා. ඊළඟට මේ තැනැත්තගේ තව ආකාරයක් තමයි මේ තැනැත්තා මේ බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මය යම් පමණකට තමුන් තුළින් අත්දැකලා තියෙනවා. මෙන්න මේ වැඩිම තුළින් දැන් මේ ඉන්ද්‍රිය මට්ටමට වඩපු එක ගැන තමයි කියන්නේ. ඒ වැඩන කාලය ඇතුළත යම් පමණකට මේ තැනැත්තා මේ කියන අනාත්ම ධර්මය තමුන් තුළ අත්දැකලා තියෙනවා. ඔන්න ඔය දෙක තමයි කියන්නේ. එතකොට කියනවා ඔය දෙක කියලා කියනවා මොකද්ද? මේ තැනැත්තා මේ විදිහේ තත්ත්වයක් ළඟා කරගත්ත කෙනෙක් අපායට යන්න හැකියාවක් නැහැ කියලා කියනවා. මෙන්න මේ විදිහේ දෙයක් ලං කරගත්ත කෙනෙක්. ඊළඟට තව කෙනෙක් කියනවා අච්චරවත් ගියපු නැති කෙනෙක් ගැන කියනවා. මොකද්ද කියන්නේ? මේ තැනත්තරත් අන්න අර ඉන්ද්‍රිය මට්ටම නම් තියෙනවා. ඒක ඕනේ. හැබැයි අර ධර්මය තමුන් තුලින් ඔය කියන පමණට අත්දැකලා නැහැ. ඒ අනාත්ම ධර්මය ඒ අර බුදුරජාණන් වහන්සේ කියන පමණ අර කලින් පුද්ගලයා කරපු පමණට අත්දැකලා නැහැ. නමුත් මේ තැනත්තා තුළ තථාගතයන් වහන්සේ පිළිබඳ ප්‍රේමයක් සද්ධාාවක් තියෙනවා. ප්‍රේමයක් කැමැත්තක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසයක් තියෙනවා. එතකොට කලින් එක්කෙනා යම් පමණකට ධර්මය අත්දැකලා තියුණා. මේ තැනැත්තා එහෙමවත් දැකලන. නමුත් දෙදෙනාම අන්න අර ඉන්ද්‍රිය මට්ටමට මේ ප්‍රතිපදා වඩලා තියෙනවා, සතිය වඩලා තියෙනවා ඉන්ද්‍රිය මට්ටමට වෙනකන්. එතකොට කියනවා මේ දෙන්නවත් අපායට යන්නේ අපවත් අපාගත වෙන ස්වරූපයක් මේ දෙන්න තුලත් නැහැ. ඔය ඉතින් සද්ධානුසාරි ධම්මානුසාරි දෙන්න ගැන තමයි කියන්නේ. ඉතින් මේ වචන දෙක දැනගන්න ඕන අර කලින් කියවුවා අපි දවසක ඒක ගැන අහලා බලන්න. ඉතින් ඔය දෙන්න ගැන තමයි කියන්නේ. ඒකට කියනවා ඒ දෙන්න අපාය යන්නේ නැහැ. ඉතින් කොහොමනම් සරකාණි අපායද? සරකාණිත් ජීවිතයේ අන්තිම කාලේ සෝවාන් වෙලා තමයි මරණයට ලක්ුණේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම කියලා ඒක තව කුළු ගන්නන්න වගේ තව කියනවා මේ මහා නාම මේ අපි ඉදිරියේ තියෙන සල්ගස් පේනව නේද? මේ මහා සල්ගස් උනත් මෙන්න මේ සුභාෂිතය දුර්භාෂිතය දන්නවනම් ඒ ගස්වත් අපාගත වෙන්නේ නැහැ. ඉතින් මිනිස්යන් ගැන කොමන කතාවද කියලා බුදුරජාණන් වහන්සේ අමුතුම විදිහේ ප්‍රකාශයක් කරනවා. එතකොට අර විදිහේ බේබද්දෙක්, අර විදිහේ සමාජයෙන් ගැරහුම් ලැබපු කෙනෙක්, අර විදිහේ අඩුපාඩුවක් තරාගෙන ඉඳපු කෙනෙක්. නමුත් කියනවා අන්තිමට මේ තැනැත්තා ආපව අපාගත වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියන. ඉතින් අර ශාක්‍යයන්ට දරාගෙන ඉන්න බෑ. දැන් මේ කියන කතාව වුණත් ඔය සීල් රකින්න විශේෂයෙන් උත්සාහ කරන, අමුතුවෙන් සුදු ඇඳගෙන ප්‍රදර්ශනය කරන, අර උණු අතුරත් ඇල් අතුරත් උණු අතුර නෙමෙයි ඇල් අතුරත් නිවල බොන ගාන්ට ඉන්න, ඊට පස්සේ වචනයක් කතා කරනකොට වුණත් බොහෝම සංසුන් සහගත ආකාරයෙන් කතා කරන කට්ටියට සමහර විට දිරවන්නේ. එතකොට අර සාක්‍ය ටික වගේ අර නගර පුරාවට බැන බැන යන්න ඉඩ තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඒගොල්ලන්ට තේරෙන එකක්ද මේක? ඒගොල්ලන්ට මේක තේරෙන්නේ. ඒ වෙනුවට මේ විදිහේ ප්‍රතිපදාවක් තමුන් තුළ වඩලා තියෙනවනම් සමහර විට අරුන් අර විදිහට යම් කිසි පමණකට ධර්මයක් දැකලා තියෙනවනම් ඒක පැත්තක්. අනිත් පැත්ත එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ කෙරෙහි යම් කිසි ප්‍රේමයක් ශ්‍රද්ධාවක් තියෙනවනම් අන්න ඒ තැනැත්තවත් අපාගත වෙන්නේ නැහැ. එතකොට එතනින් එහාට කුමන කතාවද කියලා කියනවා. එතකොට මේ ඇබ්බැහි කියන දේවල් ගොඩක් දුරට සෑහෙන දුරක් යන දේවල් තමයි මේවා. එතකොට කෙනෙක් හිතනවා නම් දවසෙන් දෙකෙන් මේවා දුරු කරන්නේ ඒක බොරු කතාවක්. ඉතින් සමහර විට සඳහන් වෙනවා මේ රහතන් වහන්සේලා. එතකොට මේ හිත තුළ යම් කිසි රාගයක් ද්වේෂයක් ඇති වෙන්න හැකියාවක් නැහැ. එතකොට අපි හිතමුකෝ රාගය කියලා. එතකොට මේ කලින් රාගෙති විච්ච කෙනෙක්, කලින් රාගෙ දැඩි ලෙස තිවිච්ච කෙනෙක්. එතකොට දැන් රහත් වෙලා දැන් හිතේ රාගෙ නැහැ. නමුත් කාන්තාවන් දැක්කහම තාමත් බලන්නේ අර රාගමුසු බැල්මකින්. එතකොට කයෙන් බලන බැල්ම තාමත් රාගය සහිතයි. රාගය මුසුයි. නමුත් අන්න ඇතුළත රාගයක් නැහැ. එතකොට බලන්න එච්චර දුරට යන දේවල් තමයි මේ ඇබ්බැහි කියන දේවල්. රහත් වෙලත් බලන බැල්ම රාගය මුසු බැල්මක්. ඒ වටපිටාවේ ඉන්න කෙනෙක්ට තේරෙන්නේ රාගෙන් බැලුවා කියලා. නමුත් ඇතුලේ බඩු නැහැ. ඇතුලේ නැහැ මුකුත්. ඉතින් ඔහොම දේවල් තමයි ඇබ්බැහි කියන්නේ. එතකොට තමුන් එක්ක අනුකම්පාවකින් කාලයක් තිස්සේ මේ ප්‍රතිපදාව අඩගෙන යනකොට අර විදිහට දුරස් වූ සිතකින් හරි මේ ඇබ්බැහි වලට වෙන්න දෙමින් කල්ගත කරනකොට ටික ටික තේරෙයි මේක ඇති දෙයක් නැහැ. මේ යකා කියන තරම් කළු නැහැ. මේ අපි හදාගත්ත සියලුම දේවල් අර පහේ එකතුවක් තමයි හදාගෙන තියෙන්නේ. ඒ පහේ එකතුවක් බව ටිකෙන් ටික තේරෙන්නේ මොකද වෙන්නේ? අර ඇබ්බැහිය උනාට මොකද? ඒ ඇබ්බැහියෙන් ටිකෙන් ටික දුරස් වෙනවා. වෙලා අන දවසක තේරෙන ඔන්නම් කරන්න පුළුවන්, නැත්තම් නොකර ඉක්කා ඉන්න පුළුවන්. සමහර විට එහෙම දැනගෙනත් කරනවා වෙන්න පුළුවන්. නමුත් දවසක අන්න ඒ බැහියේ දුරස්සලා නොගිය අත යම් කිසි පාලිත තත්ත්වයකට අරගෙන අන්න තමුන්ගේ අපාගත වෙන ස්වරූප නොවන ස්වරූපයක් නැවත අපායකට යන්නේ නැති ස්වරූපයක් ඇති කරගත යුතුයි. එහෙම නැත්නම් එතනින් එහාට ඉතින් ආව විශ්වාස නැහැ. දැන් ඔය කට්ටිය දිව්‍ය ලෝකේ යන්න බලාගෙන ඉන්නවා. දිව්‍ය ලෝකේ ගිහිල්ලා මොකද වෙන්නේ කියලා දන්නවා නම් ඔය කලල් බලාපොරොත්තු තියාගන්නේ නැහැ. දෙවියෝ චුත වෙලා ගෙලින්ම වැඩි හරියක් කියන්නේ අපායටලු. ඉතින් අන්තිම දවස් වෙනකොට දාඩිය දානවලු, දාඩිය දාලා කියනවලු, වටේ පිටේ කට්ටිය කියනවලු, බය වෙන්න එපා අපායට යන එකක් නෑ, ගිහිල්ලා මනුස්ස ලෝකේ උප්පත්ති ලබන්න ඉඩ තියෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ නිය පිට පස්ස අරගෙන පෙන්නන්නේ මහා පොළොව වගේ දෙවිවරු ගානක් අපායේ යද්දි නිය පිට පස්ස වගේ කට්ටියක් මනුස්ස ලෝකේ හෝ එතනින් උඩ තැනක උප්පත්ති ලබනවා. මේ දෙවි වෙලා ඉඳලා. එතකොට ඔක වෙන්නේ මොකද්ද? අර අර මස් කඩේට දක්කන් ඉඳපු හරකෙක් අරගෙන ඒකව පාරට දානවා නිදහස් කරලා. අර පින් කියලා ගහලා පාරදාන් පින් කියල ගාල පාරට දැම්මට මොකද සතියක් දෙකක් මාසයක් දෙකක් යනකොට ආපහු ඩිම බට් එක් ගෙනහල්ලා අරකව පටෝගෙන ගිහිල්ලා ආපහු මස් කඩේම තමයි අතාරින්නේ. ඔන්න ඕකම තමයි ඔය දිව්‍ය ලෝක යන කට්ටියට වෙන්නේ. පින් කියලා ගහගත්ත කට්ටියට වෙන්නේ ඕක තමයි. නමුත් කුසල් කියලා ගහගත්ත හරකෙක් ඉඳියොත් ඒකට ඔය ප්‍රශ්නේ නැහැ. මොකද කුසල් කියන්නේ මෙන්න මේ වඩන ප්‍රතිපදාව. මෙන්න මේ වැඩේ මේ පාර ඉවර කරනවා කියන අදහස. ඉතින් එවැනි වූ අදහසක් තමුන් තුළ ඇති කරගත යුතුයි. මේ වැඩේට කල් දාම දාම ඉස්සරහට දාම දාම යන්න එපා. මොකද කොහේ ගිහිල්ලා නතර වෙයිද කියන්න බෑ. ඉතින් එවැනි වූ අදහසක්, එවැනි වූ ප්‍රතිපදාවක්, එවැනි වූ අපාගත නොවන ස්වභාවයක් තමුන් තුළ ඇති කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දවසේත් අපගේ ධර්මඥානය පිණිස ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතා වටිනා ධර්මදේශනාවක් ඉදිරිපත් කරා අපගේ ඇබ්බැහි අනුසාරයෙන්. ඉතින් අපි දන්නවා අපි සියලු දෙනාටම එක එක විදිහේ ඇබ්බැහි තියෙනවා. ස්වාමීන් වහන්සේ ඒ ඇබ්බැහි තුලින් අපි ප්‍රඥාවක් ඇති කරගන්නේ කෙසේද කියලා පැහැදිලි කරා. ඒට මූලික වන රූප, සංඥා, සංස්කාර, විඥාන යන පංචස්කන්ධය අනුසාරයෙන් මේ ඇබ්බැහියට ප්‍රවේශයක් කරගෙන එය තුලින්ම ප්‍රඥාවෙන් යුතුව එය දකින ආකාරයේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඉන්පසු එය ඉන්ද්‍රිය මට්ටමකට දියුණු කරගත් සතියක් තුලින් එම ඇබ්බැහිය මනාව දැකමින් අපේ අධ්‍යාත්මික ජීවිතයේ ඉදිරියට ගෙන යන ආකාර ගැන ස්වාමීන් වහන්සේ ඉතාමත් වටිනා විදිහට අපිට ධර්ම දේශනාව ඉදිරිපත් කරා. වැඩසටහනේ මීළඟ අංගෙ තිබෙන්නේ කමඨහන් පිරිසිදු කර ගැනීම. ඊට පෙර මම කැමති කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීම සහ මූලික වැඩසටහනට අලුතෙන් සම්බන්ධ වෙලා සිටින අය ඉන්නවා නම් ඒ අයට මූලික කමඨහන් වාර්තා ඉදිරිපත් කර ගැනීමට අපේ උපදෙස් පත්‍රිකාවක් තියෙනවා. එය මං ෂෙයා කරගන්න කැමතියි. මෙම පත්‍රිකාව තියෙන ආධුනිකයෙකුට සතිමත්ව පුහුණු කිරීමේ උපදෙස්. එහි මූලික වීඩියෝපට දෙකක් ඉදිරිපත් කරලා තිබෙනවා, සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන්. වාර්තාවක් ඉදිරිපත් කිරීමට ප්‍රථම මෙම වීඩියෝපට බලලා තමුන්ගේ පුහුණුව පැය දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉකුත්ව ගිය පසු තමන්ගේ අත්දැකීම ඉතා නිවැරදි ආකාරයෙන් ලියලා අපේ මෙහි සඳහන් වන Google ෆෝමය තුරු හරහා ඔහෝ එතන තිබෙන ඊමේල් ඇඩ්‍රස් එක හරහා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. වැඩසටහන අතරතුර ඔබගේ ගැටලුවට ඉදිරිපත් කිරීමට පිළිතුරු ලබා දීමට ස්වාමින් වහන්සේ කැමැත්තෙන් සිටිනවා. ඊට අමතරව වැඩසටහන තුලදී වුණත් තමන්ගේ ගැටලුවක් තියෙනවා නම් ඒ ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතන වෙලාවේ පොඩි වෙනස්කමක් තියෙනවා. දැන් අපි මෙල්බන් වෙලාවෙන් 11:30 සිට 2 දක්වා ලංකා වෙලාවෙන් පටන් ගන්න උදේ 7ට ඒ පොඩි නිවැරදි කිරීමක් කරන්න සිදු වෙනවා. ඊළඟට තිබෙන්නේ ලැබී තිබෙන කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිමින් මං නාමන්ත මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා කමඨහන් වාර්තා ඉදිරිපත් කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ.
බොහොම ස්තුති නදීප්, තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කමඨහන් වාර්තා තුනකුත් එක කෙටි ප්‍රශ්නයකුත් ලැබී තිබෙනවා. පළවෙනි කමඨහන් වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි. This reflection report is in English. I believe it is from a child. Most venerable Swamin Vahansa, avasarai. I meditate for a long time. Mainly I do walking meditation. When I walk for the first time, when I walk for some time, I lose list of the sensations felt to some. Then I feel like I just walk like a rag doll and my mind floats or wanders with it. I also I feel very, very lazy. I feel like my legs are painful and jelly, not strong to carry me. I feel very, very lazy. I feel I can't go on. I feel sleepy and paralyzing. Oh, sometimes my mind drifts. I start to think and think, make future plans, etc. Please give me advice to pass through. Please advise in Sinhala. Bho pin sidueva teruan saranai. That is the end of the reflection report, Venerable Banthi.
හොඳයි එතකොට දැන් ඔය සිංහලෙන් කිව්වොත් මේ මොකද්ද දැන් මේ යන ගමන ගැනනේ ඔය කියන්නේ දැන් සක්මන පටන් ගන්නකොට දැන් අපි අර ධර්ම දේශනාවෙත් ඔය සම්බන්ධ පොඩ්ඩක් ටච් කරගෙන ගියා මොකද්ද අපි ස්ථිර දෙයක් අල්ලලා දෙනවා නමුත් අල්ලලා දුන්නට මොකද මේක කල් ගත වෙන්න මේ පුරුද්ද කරන්න ඔන්න ඔතෙන්ට තමයි ගෙනහලා දාන්නේ එතකොට අපිට හිතෙන්නේ ගොඩක් වෙලාවට වැරදුනා පැටලුනා කියලා. මොකද්ද මේ සක්මන බොඳ වෙනවා. ඊට පස්සේ අමුතුම විදිහේ මේ ශරීරය ඇඳගෙන යනවා වගේ ගතියක්. ඒ හෙට මෙහෙට විසි වෙනවා වගේ ගතියක් මත වෙලා එනවා. ඊට පස්සේ මේ හිත එහෙ මේ පැන 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 ඔහේ යන ගතියක් මත වෙලා එනවා. ඊට පස්සේ කොහේ ඉඳියාද මොනව වුණාද නෑ කියලා වගේ ගතියක් ආකාරයක් අපි තුලින් මත වෙලා එනවා. එතකොට ඕක තමයි ගිහිල්ලා අතාරින්න ඉතින්. එතකොට අපි වෙන විදිහකට කිව්වොත් භාවනාව හරියටම පටන් ගන්නෙ ඔතනින් තමයි. එතකොට ඕක වැරදිලා පැටලිලා නෙමෙයි කියන අදහස අපි තුළට නැවත නැවත ගොඩනගා ගත යුතුයි. මේ පාලනයෙන් ගිලිහිච්ච අවස්ථාවක් උදා වෙලා එනවා කියන එක මේ ප්‍රතිපදාව ඉදිරියක් කියන එක අපි තුළට නැවත නැවත ඇතුළත් කරගත යුතුයි. ඕක හරියටම අර සරුංගලයක නූල කඩලා යන අවස්ථාව වගේ. එතකොට සරුංගලේ නූලේ පාලනයේ යටතේ තියෙනකන් අන්න මමත්වයක් ආත්මවාදයක් ගැන කතා කරන්න පුළුවන්. නමුත් පාලනයෙන් ගිලිහිලා ගියපු ගමන් මගේ පාලනයක් ඔතන නැහැ. එතකොට අර පහක් වැඩ කරනවා අර අපි කියපු විදිහට. නමුත් ඒ පහ මම කියලා මගේ කියලා පෙන්눔 කරන්න හැකියාවක් නැහැ. මොකද මට පාලනයකින් තොර නිසා අන්න සරුංගලේ නූල කඩලා යන අවස්ථාව. එතකොට ඉතින් පොඩ්ඩක් හිතට අමාරුයි ඇත්තටම. මට පොඩි කාලේ සරුංගලයක් ලැබිලා මම ඉතින් සාමාන්‍ය හැදුවොත් සරුංගල් ඉතින් අර කැරකෙන එක මිසක් උඩ යන්නේ නැහැ ඒවා. නමුත් එක්ක කොහෙන් හරි හදපු එකක් හම්බුණා. අර මාළු වෙද්ද කොහෙද ලස්සන සරුංගලයක් හම්බුණා. ඉතින් අර හීන්ද දෙපොට නූල් පන්දු දෙකකුත් අරගෙන ගිහිල්ලා මේක ඉතින් අර තාරුවක් ගාවට එනකන් නොපෙනෙන ගානට වෙනකන් කොහොම හරි නූල් පන්දු දෙකම ගැට ගහලා උඩට උඩට යවුවා. යවලා දැන් ඊට පස්සේ ඔන්න කල්පනාව දැන් මේක ආපහු ඔතන්න. ඉතින් ඔතන්නත් අර කාඩ්බෝඩ් එකේ ඔතන්න බෑනේ. ඊට පස්සේ ඉතින් කෝට්ටක් අරගෙන ටිකක් ඔතාගෙන යනකොට සාමාන්‍ය අඩි 10ක් විතර ඔතාගෙන යනකොට නූල කඩලා ගියා. ඉතින් අර ඔක්කොම ටික නූලයි නූල් කඩලා යාමෙන් වැඩේ ඉවරයි. ඉතින් අර හොඳට ලස්සනට උඩ ගිහිල්ලා බොහොම ආසාවෙන් තියාගෙන ඉඳි සරුංගලේ නූල කඩලා යනවා. නූල කඩලා යනවා. එතකොට පොඩ්ඩක් ඉතින් හිතාමනාපයක් කනගාටුවක් ඇති වෙනවා. මොකද අපි ආපහු මේක බාගෙන යන්නනේ අදහස තියුනේ. එතකොට භාවනාවට එන කට්ටියටත් ඔය ප්‍රශ්නේම තමයි වෙන්නේ. මොකද්ද මේක ආව උඩ යවුවට මොකද බාගෙන යන අදහසෙන් තමයි එන්නේ. ඇවිල්ලා ටික වෙලාවකින් තේරෙනවා මෙන්න මේ නූල කඩලා ගියා කියලා. කඩලා ගියා කියලා තේරුනහම ඉතින් ওই විදිහට පොඩ්ඩක් හිතාමාරුවක් ඇති වෙනවා. නමුත් මේ වගේ දෙයකට නැවත නැවත අපි මුහුණ දුන්නොත් මේ අත්දැකීම අපි නැවත නැවත අපිට ලං කරගත්තොත් මේ කියන தത്വෙට අපි නැවත නැවත එළඹුණොත් අන්න ටික දවසකින් තේරෙන්න පුළුවන් මේ නූල කඩලා යන එකෙත් පොඩි ජොලියක් තියෙනවා. එතකොට තමයි සරුංගලේ નિયම ගමන අපිට අත්දකින්න පුළුවන්. මෙච්චර ගල් තියුණේ કૃતિම ගමනක්. දැන් තමයි හරීම ගමන පේන්නේ. සරුංගලේ ස්වභාව ධර්මයට අනුව ගමන් කරන ආකාරය අපිට දකින්න පුළුවන්. එහෙම නැත්නම් අර මද නේච කොහොමද සරුංගලේ අරගෙන යන්නේ කියලා අපිට දකින්න පුළුවන්. ඒතර ඒ දැක්ම බලන්න ඉතින් ටිකක් මම දන්නේ නැහැ ඔයක නිකන් අර නිකන් පොඩ්ඩක් කලින් රැස් කරපු එකක් තියෙන්න ඕනේ. පොටෙන්ෂල් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ගෙනෙට්ට ගොඩක් වෙලාවට අමාරුයි ඔය දැක්ම දකින්න. දැක්ම බලන්න හරි අමාරුයි. නමුත් අර කඩලා යන අවස්ථාව තමයි නියම ආකාරය. අර විදියට සරුංගලයේ ස්වභාවික ගමන ඛේදෙනවා. අපේ පාලනයෙන් තොර ගමන ඛේදෙනවා. එතකොට ඒකට අත දාන්න යන්න හොඳ නැහැ. ඒක අන සිතුවිලි යත්වා යන දිහාවක, කය විසුවෙත්වා විසුවෙන දිහාවක අන්න යම් කිසි විදියක නිදිමතක් එනවා නම් නිින්ද ගිහිල්ලා හරි කමක් නැහැ. සක්මනේ වැදගෙන වැටේවා කියලා ඕක නැවත නැවත කරලා බැලුවොත් තේරෙනවා මේක මේ මගේ පාලනේ නැති වුණාට මේකේ පැවැත්මක් තියෙනවා. අන්නේ පැවැත්ම දිහා බලා ඉඳීම පමණයි ඔතනින් එහාට තියෙන ප්‍රතිපදාව. ඉතින් බලා ඉන්න බෑනේ අප්පා, මොනවා හරි කරන්න හිතෙනවනේ. මොනවා හරි වැඩක් කරන්න හිතෙනවා. ඉතින් ඒ කිරීම තුලින් නැවතත් අන්න අර පහ ස්ථිර වෙලා ගොඩ නැගිලා එනවා. ඉතින් ඕකම තමයි අර මම කියපු කෙනාට වෙලා තියෙන. මොකද්ද ඕක දැක්ක ගමන් ගිහිල්ලා පෙත්තක් බීලා ඉතින් අමාරුයි කියලා. ඉතින් මාසේ ආපහු ওই පහ ස්ථිර වෙලා යම් කිසි විදියක නූලකින් ගැට ගහගෙන වගේ ඉන්නවා කියන හැඟීමක් මතුවලා එනවා. මට යම් කිසි පාලනයක් තියෙනවා කියලා මතුවලා එනවා. නමුත් නිවැරදි ප්‍රතිපදාව තියෙන ඔන්න ඔතනමයි. ඉතින් ඕකට ලැඹිලා ඕක දරාගෙන ඉන්න පුළුවන් නම් ඒක ගොඩක් වෙලාවට කලින් රැස් කරපු දෙයක්, කලින් අරගෙන ආපු දෙයක්, කලින් ලැබිච්ච දෙයක්. එතකොට කෙනෙක් කියනවා නම් රැස් කරලා නැහැ මම කියලා, ඒකත් වැරදි කතාවක් වෙනවා. මොකද අඩුම ගානේ ඊළඟ පාර හරි රැස් වෙන්න මේ පාර ওই ටික කරන්න ඕනේ. පුළුවන් විදිහට ඕක දරාගෙන ඉන්න ඕනේ. දරන තේරෙනවා මේක තමයි නිවැරදිම ප්‍රතිපදාව. ඔය ළමයින්ගේ වැලිසෙල්ලම් වගේ දේවල් තමයි ඔය අනිත්‍යව කොම එක එක වචන කියෝ කියෝ ඉන්නවා. අනිත්‍යං අනිත්‍යං කියනවා, සුභෙ මෙනෙහි කරනවා. ඉතින් ඒවත් තියනවා තමයි. නමුත් ඉතින් ඔය වැලිස් කෙල්ලන් සෙල්ලන් වගේ දේවල් තමයි ඔය තියෙන්නේ. අර නිකන් අර කුඹුරු වල නිකන් තරංගෙට දුවන්නේ නිකන් මීටර් 100, ඒ වගේ දේවල් තමයි ඒවා. ඒ වෙනුවට හරිම තරංගය තියෙන්නේ අන්න ට්‍රැක් එකක. අපි හිතමු යම් කිසි විදියක ජාත්‍යන්තර වේදිකාවක දුවන තරංගයක් තමයි තියෙන්නේ. ඒකට තමුන්ගේ ශක්තියක් තියනවද නැද්ද කියන දේ තමයි උරගාල බලන්න තියෙන්නේ. ඉතින් අපි කියනවා ශක්තිය නැහැ කියලා හිතනවා. ඉතින් අර කොම්බුරේ දුවදුව ඉන්නේ. ඉතින් මොකද කරන්නේ? නමුත් ගොඩ දෙනෙක්ට නිවැරදි මාර්ගය පෙන්වුවාම ඒගොල්ලන්ට මේක දරාගෙන යන්න හැකියාවක් තියෙනවා. නමුත් අර වැරදි දිහාවල් දැකලා දැකලා පුරුදු වෙලා තියෙන ගැටලුව තමයි තියෙන්නේ. නමුත් කාලෙත් එක්ක මේක නැවත නැවත එළඹෙනකොට මෙන්න මේ සරුංගලයේ නූල කඩලා යනවා කියන අදහසින් බැලුවොත් තේරෙනවා මේක මේ අමුතු ගමන ඛේදෙනවා. ඉතින් අනිත් දවසේ සමහර විට එළඹෙන්නෙම සරුංගලේ උඩ යවන්නෙම ඇවිල්ලා සක්මනට යමු වෙන්නෙම ඔන්න අදත් නූල කඩලා යනවා කියන අදහසින්. අන්න ඒ විදිහට නැවත නැවත එළඹිලා බලන්න ඔය අත්දැකීම තව තව තමුන්ට පැහැදිලි වෙලා ලං වෙලා ඕක තව තව විනිවිදින්න හැකියාවක් එයි.
එහෙමයි සොයින්නාංශ, දෙවැනි කමටහන් වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි. කමටහන් වාර්තාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි. මේ මාගේ ප්‍රථම කමඨහන් වාර්තාවයි. සතිමත් සක්මන බුද්ධ වන්දනාවෙන් අනතුරුව සක්මනට පැමිණ සිටගෙන සිටින ඉරියව්වට අවධානය දුන්නෙමි. ඉන්පසු පාදයන්හි යටිපතුල ඔසවන ගෙනියන තබන ආකාරයට සිහිය යොමු කළෙමි. එහිදී යටිපතුලේ විලුඹත් වකයත් කොට්ටයත් පා ඇඟිලිත් පිළිවෙලින් පොළවේ ස්පර්ශය වෙන ආකාරය හොඳින්ම දැනුනි. වටපිටේ ශබ්ද ඇසුනත් එයට වැඩි අවධානයක් යොමු නොවිනි. පියවර කිහිපයක් යන විටම දකුණු පාදයට වඩා වම් පාදයේ මදක් ඇදට තබන බව දැනුනි. එය කෙලින් තැබීමට සිතක් පහළ වුණත් නැවතත් සක්මනට අවධානය යොමු කරන විට දකුණු කකුලේ විලුඹ තදින් පොළවේ ගැටෙන බව වැටහුණි. දකුණු කකුල ටිකක් බරටත් වම් කකුල ඊට ටිකක් සැහැල්ලු වෙනුත් පොළවේ ස්පර්ශ වන ආකාරයේ දැනුනි. ඉන්පසු උකුල පෙදෙස එක පැත්තකට බර වී ඇතිසයක් දැනුනි. එයින් නැවතත් සිත පාදයට යොමු වන විට දකුණු කකුලේ පා ඇඟිලි පොළවේ ස්පර්ශ වන ආකාරය දැනුණු අතර වම් කකුල ඇදට තබන බව, ඉවත්ව ගොස් කකුල් දෙකම සමබරව කෙලින් ඇති බව අවබෝධ විය. සක්මන පියවර 50කට ආසන්න දිගක් ඇති සක්මනක් වන අතර එහි 3 වරක් පමණ සක්මන් කිරීමෙන් පසු යටිපතුලෙන් අවධානයේ පිටට නොගිය අතර යටිපතුල පොළවේ ස්පර්ශ වන ආකාරයේ හොඳින් දැනුනි. මඳ වේලාවකින් කය සැහැල්ලු වී වටපිටෙහි කිසිදු ශබ්දයක් නැසී ගියේය. එලෙසින් යම් වේලාවක් සක්මනෙහි යෙදෙන විට ශරීරයේ වැටෙන්නට මෙන් සක්මනෙන් පිටතට යෑමට දකුණු පසට බර විය. වැටෙයි යන සිතුවිල්ල හේතුවෙන් හිමිහිට සක්මන අවසන් කළෙමි. එවිට පෑයක පමණ කාලයක් සක්මනේ සිට ඇති බව දැනගතිමි. අවසරයි ස්වාමීන් වහන්ස, සතිමත් පර්යංකයත් ලියලා තියෙනවා, ඒක පහුවෙලා ඔබ වහන්සේගේ පිළිතුරින් පසුව කියවන්නද?
දෙකම කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස, අවසරයි. සතිමත් පර්යංකය බොහෝ විට පිරිත් සජ්ජායනය කිරීම අතරතුර හා පිරිත් දේශනයන්ට සවන් දෙන විට සිත පහසුවෙන් සතිමත් වන බව දැනේ. එවිට ඒ හඬටම ඇහුම් කන්දී දෑස් පියාගෙන බුදුගුණ සම්මර්ෂණය කිරීමට යොමු වූෙමි. බුදුගුණ භාවනාව හා මෛත්‍රී භාවනාවෙන් අනතුරුව ආනාපාන සතියට යොමුවීම වෙනදාට සිදුවත් මේ අවස්ථාවේදී බුදුගුණයේම හිත තදින්ම පිහිටවන බව දැනුනි. කය සැහැල්ලු විය. පෙර අවට ඇසුන ශබ්ද නැසී ගියේය. පාවෙන ආකාරයක් දැනුනි. මේ වන විට බුදුගුණ බලෙන් මෙනෙහි කිරීමක් නොකෙරුණත් සිත ඇතුළෙන් එය ඉස්මතු වන බවක් දැනුනි. සැහැල්ලුවක් හා ප්‍රීතිමත් බවක් ලැබුණි. ලා ආලෝකයක් පැමිණි ඉතාමත් දැඩි ආලෝකයක් බවට පත්විය. එකවරම මා දැන් කුමක් කළ යුතුද යන්න සිතට ඇති වී නැවත බුදුගුණ මානසිකාරයේ කළෙමි. එවිට පෙර තිබුණ සැහැල්ලුව හා ආලෝකය නැති වී ගියේය. දැස් හැර බලන විට පැයක හමාරකට ආසන්න කාලයක් එලෙස සිට ඇති බව දැනගතිමි. පුණ්‍යානුමෝදනාව සිදු කර නැගී සිටියෙමි. අනුකම්පාවෙන් ඉදිරි භාවනා කටයුතු සඳහාත් මෙහි යම් අඩුපාඩුවක් වේ නම් ඒ සඳහාත් කමා කර අවවාද ලබා දෙනු මැනවි. තෙරුවන් සරණයි. කමඨාන වාර්තාව අවසානයේ ස්වාමීන් වහන්සේ, අවසරයි.
හොඳයි, එතකොට පළවෙනි පාරට ඉදිරිපත් කරනවා කුවා. ඒක වටිනවා, මොකද අපි මේ කරන මේ වැඩසටහනේම අර්ථය ඒකයි. ඉතින් මේ අලුතෙන් සමහර විට මෙතන එකතු වෙච්ච පිරිස් ඇති, අහගෙන විතරක් ඉන්න පිරිස් ඇති, කරන්නවා කියන එක කල් දම දම ඉන්න පිරිස් ඇති. නමුත් ඒ වගේ කට්ටියටත් ඇහෙන්න එක ඔන්න ඒ වගේ වார்த்தාවක් ඇහුණාම අපිට තේරෙනවා දැන් ඇත්තටම ආදුනිකයි කියලා පටන් ගන්නතර මොකද මේක පොඩ්ඩක් නිකන් අර ගමන පෙන්නුවට පස්සේ ඉතුරු ටිකේ බේ ඇවෙන ගතියක් තියෙනවා. ආදුනික ස්වභාවය තියෙන දවසයි දෙකයි. එතනින් එහාට ඉතින් ආදුනික ලේබලයක් ගහගන්න ඕනේ නැහැ. දැන් මේ පළවෙනි වார்த்தාව නෙමේ. ඒකත් ගිහිල්ලා නතර වෙලා තියෙන්නේ කොහෙන්ද බලන්න, සක්මනේ එහෙම නතර වෙලා තියෙන්නේ අර කලින් වார்த்தාවේ පටන් ගත්ත තැනින් තමයි මේක නතර වෙලා තියෙන්නේ. එතකොට ඉතින් එතෙන්ට තමයි අපි අරගෙන යන්නේ ටිකෙන් ටික. එතකොට ආදුනික භාවය තියෙන දවස් දෙක තුනයි. ඉතින් ඒ වගේ වார்த்தාවක් අහන්න ලැබුණ එක වටිනවා. ඉතින් මෙතන සමහර විට ඕක කරගන්න බැරුව, ඔය කට්ටේ පන්න ගන්න බැරුව ඉන්න කට්ටිය ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් දවසක් දෙකක් තුනක් කරලා බලන්න ඔන්න ඔය වැඩේ අහු වෙනවා. ඉතින් ඔතනින් එහාට ඉතින් මේ බොහොම පහසුවෙන් කරන්න පුළුවන්, පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට අන්න ඒ දේ මම කැමති කියන්නේ විශේෂයෙන් මේ අහගෙන ඉන්න කට්ටියට. මොකද මේ ඕක ඔය කට්ටේ පන්නන්න නැතුව ඉන්න පිරිසක් මෙතන ඉන්නවා කියන අදහසක් මට තියෙනවා. මොකද සාමාන්‍යයෙන් දැන් මේ අපේ උපාසක මහතුරාවත් ඔය කමඨහන් වර්තාවක් ඉදිරිපත් කරන්න ගොඩක් කලාවට මැලි වෙන ගතියක් තියෙනවා. ඒක ඉදිරිපත් කළා ඒ තියෙන දේ නැවත නැවත පිරිසිදු කිරි ගැනීමක් කරගන්නේ නැහැ. ඉතින් කල් දම දම ඉන්නවා. සමහර විට කරන්නෙම නැතුව ඔය ආගෙන ඉන්නවා. ඉතින් අනේ ඉදිරියට හොඳ මගක් පෙන්වන වார்த்தාවක්. ඉතින් අර ආධුනිකයි කියලා පළවෙනි එක කියලා පටන් ගන්නතර මොකද ගිහිල්ලා නතර වෙලා තියෙන්නේ ආධුනික ස්වභාවිකින් නෙමෙයි. එතකොට අනේ සක්මන කරපු එක හොඳයි. ওই වார்த்தාව ඇහුවාම සක්මනේ පැත්තට ටිකක් වැඩිපුර බර දුන්නත් කමක් නැහැ කියලා හිතෙනවා. සක්මන ටිකක් වැඩි වැඩියෙන් කරත් කමක් නැහැ කියලා හිතෙනවා. එතකොට මේ සක්මනේ ලොකු අත්දැකීමක් තියෙනවා. ඔන්න අපේ කය අපිට ඕන විදිහට හරි කෙලින් මේක බොහොම සමබරව තියෙනවා කියලා හිතුවට ඕක මේ ඇද වෙච්ච කයක්. සමබරතාවය නැති වෙච්ච කයක් ඔය තියෙන්නේ. එක කකුලක් කොටයි ගොඩක් කලාවට. එක කකුලක් සොත්ති කකුලක් ඔතන තියෙන්නේ. ඉතින් ඒ ටික පේන්න ගන්නවා. අර මගේ කියලා ගොඩ ගහගෙන ඉඳපු අර පහේ පොදිය පොඩ්ඩක් දිගෑරලා බැලෙන්න ගන්නවා. එතකොට ඒකේ තියෙන අඩුපාඩු හිස්තන් ටික ටික පේන්න ගන්නවා. ඉතින් අර සත්‍යකට බුදුරජාණන් වහන්සේ කියනවා, සත්‍යක ඇවිල්ලා කියනවා මේ බුදුහාමුදුරන්ව නිවැරදි අදහසේ පිටවන්න තමයි එන්නේ. බුදුහාමුදුරන්ට හරි මාර්ගය කියලා දෙන්න තමයි එන්නේ. කියනවා මේ අයියෝ මේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම අදහසකින් ඉන්නාලු. මොකද්ද අදහස? මෙන්න මේ පහ අනාත්මයි කියලා අදහසක්, අනිත්‍යයි කියලා අදහසක්, දුකයි කියලා අදහසකින් ඉන්නවලු. අයියෝ මට කතා කරන්න හම්බුණා නම් වටිනවා. කතා කරලා මේක පොඩ්ඩක් නිවැරදි කරලා දෙන්න ලැබුණා නම් වටිනවා කියලා එන්නේ. එච්චර අනුකම්පාවෙන් තමයි එන්නේ. ඉතින් ඇවිල්ලා කියනවා මොකද්ද ඔබ වහන්සේ මෙහෙම එකක් හිතේ දරාගෙන ඉන්නවද මට දැනගන්න ලැබුණා කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කියන ඇත්ත තමයි, එහෙම තමයි මගේ අදහස කියලා. එතකොට මේ කියනවා මේ මොකද්ද මම නම් ඔහොම අදහස නෑ, මම කියනවා මේක සැපයි, මේක නිත්‍යයි, මේක ආත්මයි කියලා. ඔබ වහන්සේව ඒකට මට අරගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මොකද හරි ඇත්තට කතා කරමුද, නිවැරදිව කතා කරමුද කියලා අහනවා. ඉතින් හා කියලා ඔන්න ඉදිරිපත් වෙන. ඉතින් එක ප්‍රශ්නයක් අහන්නේ මොකද්ද කියන්නේ, ඔබේ මූණ කැතයි පොඩ්ඩක් ලස්සන කරගන්න පුළුවන් ද අහනවා. අයිතිය තියනවා නම් කරගන්න පුළුවන් වෙන්න එපැයි, අපිට ඕන ඉදිරියට පවත්වන්න පුළුවන් වෙන්න එපැයි. නමුත් ඒ ප්‍රශ්නෙම ඉතින් අර හිස කඩාගෙන වැටෙනවා, ඔළුව පහලට වැටෙනවා. මොකද හේතුව අපි හිතනවා මේ මගේ කය මගේ හිත කියලා. නමුත් මේවැ අපේ පාලනය තියෙන ගාතිය අඩුයි. අඩුම ගානේ මගේ කය නම් ඔළුව කැක්කමක් හැදෙන්න කලින් පොඩ අහන්න එපැයි, මගේ මෙහෙම ඔළුව කැක්කමක් හැදෙන්න උවමනාවක් තියෙන කමක් නැද්ද කියලා අවසරයක් තියෙන්න එපැයි. එහෙම නැත්නම් ඔයා අතප්පයක් පොඩ්ඩක් මාංශපේශියක් ඇදගන්න කලින් අහන්න එපැයි, මේ මෙහෙම මාංශපේශියක් ඇදගන්න අවස්ථාවක් ඕනේ, මේ ඊට අනිද්දාට මොකක් හරි විශේෂිත වැඩක් එහෙම තියෙනවද කියලා. එන නැත්නම් උණක් හැදෙන්න කලින් අහන්න එපා, පහුවදාට විශේෂ ප්‍රසන්ටේෂන් එකක් තියෙනවද කියලා. ඊට පස්සේ හිතට ඒ කය හිතට ගත්තොත් හිතට දුකක් එන්න කලින් අහන්න එපා, මේ දවස්වල දුකක් ආවට කමක් නැද්ද කියලා. හිතට තරහක් ගන්න කලින් අහන්න එපා, තරහක් ගත්තට කමක් නැද්ද කියලා. එහෙම ඇහිල්ලක් නැහැ. එතකොට අර ඕනර්ෂිප් ඇග්‍රීමෙන්ට් එක සම්පූර්ණ වයලේට් කරගෙන තමයි මේ දෙකම යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඔය කය තියෙනවනේ, ඔය කයට මම කියන එක හොඳයි, ඔය කය මගේ කියන එක හොඳයි, ඔය කය මගේ ආත්මය කියන එක හොඳයි. මොකද හේතුව ඕක අඩුම ගානේ අවුරුදු කීපයක් හරි වෙනස් නොවී තියෙනවා. නමුත් මේ හිතට නම් කොහොමවත්ම එහෙම කියන්න වටින්නේ නැහැ. මොහොතක් මොහොතක් පාසා මේක වෙනස් වෙමින් තමයි පවතින්නේ. මේක වෙනස් වෙන වේගය මට කියලාවත් ප්‍රකාශ කරන්න බැරි තරම් වේගෙන් වෙනස් වෙනවා කියලා සඳහන් කරනවා. අන්න අර අත්තෙන් අත්තට පැන පැන යන වඳුරා. එතකොට කයට මම කියලා ඔය කණ්ණාඩියෙන් බලලා සැනසෙන එක තව වටිනවා, හිතට නම් එහෙම කොහොමවත්ම කියන්න වටින්නේ නැහැ කියලා කියනවා. අනේ එතකොට ඒකේ අදකුද ටික පේන්න ගන්නවා. ඉතින් ඒක තමයි අපි අත්දැකීම. ඒක බොහොම ජයග්‍රාහී විදිහට තමයි ලියන්න ඕනේ. අන්න එක කකුලක් කොටයි, තව එකක් සොත්ති, ඊළඟට වදින්නේ විලුඹි පැත්තෙන් කියලා අන්න ඒ ටික බොහොම ජයග්‍රාහී විදිහට ලියනවා. බොහොම වටිනා ප්‍රකාශයක් වගේ ලියනවා. රන් පත්තිරුවල ලියනවා. ලියලා ඉදිරිපත් කරනවා. එතකොට ඉදිරිපත් කරන අහගෙන ඉන්න කට්ටියත් බලනවා, යකෝ මගේ කකුලත් ඇදයිනේ, මේකගේ කකුලත් ඇදයිලු. මගෙත් තියෙනනේ පොද්දට පෑ පැත්තට බරවීමක්, මේකගෙත් පැත්තට බරවීමක් තියෙනලු. ඔන්න කට්ටියටම තේරුම් යනවා කයේ නිවැරදි ස්වභාවය. ඉතින් සක්මන හොඳට කෙරෙනවා. සක්මන අන්තිම අවස්ථාවට හොඳ තැනකට ඇවිල්ලා නතර වෙලා තියෙනවා. අනිත් දවසේ බලන්න පොඩ්ඩක් පැය වුණාට පොඩ්ඩක් වැඩි වුණාට කමක් නැහැ. එන්නේ ඒ தත්ත්වය අහාම බය වෙලා සක්මණින් ඉවත් වෙන්නේ නැතුව තව තව ඇවිදින්න පුළුවන් ද කියලා. සක්මණේ තියෙන වාසිය තමයි කොහොම කොහම හරි ඇවිදින්න පුළුවන්. එතකොට පැය දෙකක් එක දිගට කරලා බැලුවොත් තේරෙනවා අන්නේ කට්ටේ පණනවා. උතන කට්ට පැනිල්ලක් තියෙන. එතකොට ළඟට ඇවිල්ලා අපි පණලා ගියොත් ආපහු මුලින් ඉඳලා පටන් ගන්න ඕනේ. නමුත් වැඩිපුර එක දිගට 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 කරාම මේ කට්ට පයින්නවා. පැනනට පස්සේ ඒ කට්ටෙන් මෙහාට ආපහු එන්නේ නැහැ. බයිසිකල් වල තියෙනා වගේ එතනින් මෙහාට ආවව එන්නේ නැහැ. ඉතින් ඒකින් ඉඳ බලන්නේ ඒ වගේ වෙලාවක අන්න අර මේ වැඩිපුර ඉඳලා වැඩි කල් ගෙවලා බලන්න පුළුවන් ද කියලා. ඊළඟට වාඩි වෙලා ඉන්න එක ගැන කිව්වොත් එතන අර අර මුල් කියන කතන්දර ඔක්කොම අර වැලි සෙල්ලම් තමයි කියන්නේ. අර පූර්වක්‍ෘත්‍ය තමයි කියන්නේ. ඒතකොට ඒ ඔක්කොටම දැම්මයි පූර්වක්‍ෘත්‍ය කියලා ලේබලයක්. එතනින් ඉවරයි. ඉතින් අපි ඒවා ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි, නමුත් ඒකෙන් අපිට පහසුවක් යොමුවක් හදලා දීලා තියෙනවා. එතකොට ඒකට එක ලේබලයක් දාන්න, පූර්වක්‍ෘත්‍ය. එතකොට ඒක විනාඩිය පහ කිහිපයක් විනාඩි පහක් වගේ තියලා ඇතැරියාම හරි. එතකොට අර හොඳ තැනකට ඇවිල්ලා නැතර වෙලා තියෙන මොකද්ද අන්න අර විවේක ස්ථානයක්, අර නිකන් බුදු ගුණට නියමාකාරයෙන් එළඹිලා ඉන්න ස්ථානයක් ඇවිල්ලා තියෙනවානේ. අන්න ඒක තමයි නියම බුදු ගුණ. එතකොට බුද්ධානුස්සතිය කිව්වත් ගිහිල්ලා නතර වෙන්නේ ඔය අපි කියන කතාවම තමයි. බුද්ධානුස්සතිය පටන් ගන්නේ අර වචනෙන් තමයි. නමුත් අන්තිමට ගිහිල්ලා ඔය වැටිච්ච තැන බලන්න, අර මෙනෙහි කිරීමක් නැතුව ඔහේ නිකන් විවේකීව සැපෙන් ඉන්නවා වගේ හැඟීමක් ඔතන සඳහන් වෙනවානේ. අන්න ඒක තමයි නියම බුද්ධ ස්වභාවය. එතකොට අන්න අර බුදුගුණ වචනෙන් පටන් අරගෙන තමන් බුදුගුණ හිතෙන් දකින තත්ත්වෙට ගිහිල්ලා තියෙනවා. අන්න ඒ බුදුගුණ අපි හිතෙන් දකින්න කැමති නැහැනේ. අපි බලනවා ආපහු මෙනි කරන්න ඕනේද කියලා. ආපහු බුදුහාමුදුරුවන්ගේ රූපයක් ඇදලා ගන්නවා. ආපහු බුදුහාමුදුරුවන්ගේ වචනයක් ඇදලා ගන්නවා. ආපහු කියන්න ගන්නවා. නමුත් අන්න හිතට මෙන්න බුදුගුණ පෙනිලා තියෙනවා. බුදුන් කියනවා මොකද්ද? මාව මේ තමන්ගේ හිත තුලින් දකින්න. ධර්මයේ දැකලා බුදුන් දකින්න. ධර්මය කියන්නේ තමන්ගේ හිත ඇතුලේ බුද්ධ තමයි ඉති. මේ මගේ ඇතුලෙත් බුදු කෙනෙක් ඉන්නවා. ඒක පේන්නේ නැහැ. අපි වචනේ තමයි ඉස්සර කරගෙන හරස් කරගෙන යන්නේ. ඉතින් ඒ වෙනුවට ගිහිල්ලා අන්න අර අතෑරිච්ච වෙලාවේ ඒකත් එක්ක ඉඳියොත් තේරේ. ඔන්න දැන් තමයි නියමම බුද්ධ ස්වරූපේ මාතුල ආවේ. අන්න ඒක මට එළඹිලා ඉන්න පුළුවන්ද කියන ගැටලුව තමයි තියෙන්නේ. ආපස්සට රිවර්ස් එකට එන්න පුළුවන් ඕනනම් ඇත්තටම. බැරි කමක් නැහැ. ඇවිල්ලා තියෙනවනේ. ඔය වார்த்தාවේ තියෙනවා ඒක. නමුත් ඉදිරියට යනකොට අන්න ඒකට එළඹිලා ඉන්න තමයි තියෙන්නේ. එළඹිලා ඉන්න තේරෙනවා දැන් අර පූර්වක්‍ෘත්‍යයෙන් ලබාගත් වේගෙත් එක්ක, ජවයත් එක්ක මම යම්කිසි ගමනක යෙදෙනවා. අනේ ගමනත් එක්ක ඉඳලා ඊළඟ දවසේ පුළුවන් ද බලන්න එතනින් එහාට විස්තරයක් කියන්න. එතකොට එක්තරා විදිහක බැලුමක් පුම්බල 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 අපි මේ බැලුම කට අල්ලගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේ බැලුමේ කට අතාරින්න ඕනේ. අතෑරපු ගමන් මොකද වෙන්නේ? මේක චූස් ගාගෙන කාමරේ වටේ කරකිලා ගිහිල්ලා කොයි හරි අදගෙන වැටෙනවා. අන්නේ අදගෙන වැටීම අපි බාර ගන්න සූදානම් නැහැ. අපි හිතනවා මේ බැලුම පිම්බිලා දෙන්න ඕනේ. මේකේ හුලං යන්න බෑ කියලා. නමුත් හරියට පිම්බුවොත් හුලං ඉබේම යන තත්ත්වයකට පත් වෙලා යනවා. ඉතින් ඒ තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා. එතනින් එහාට පොඩි පරීක්ෂණයක් තියෙනවා වාඩි වෙලා ඉන්න එකේ. ඉතින් ඒක පුළුවන් නම් කරලා ඊළඟ දවසේ නැවතත් ඉදිරිපත් කරන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට තුන්වෙනි කමඨහන් වාර්තාව එය ලියා එවා තියෙන්නේ වියානා දුව විසින් ඉංග්‍රීසි මාධ්‍යෙන්. මම ඒ ඉදිරිපත් කරන්නම්. Watching TV mindfully. I was watching TV mindfully. I was watching My Little Pony. I remembered what happened in the show very well as I was watching it mindfully. When I don't watch it mindfully, I can't remember what happened in the show to tell my mom when she asks. I also fell asleep a bit during its theme song. Swainans avasarai ehi devani kotasa lesa chithrayak evala thiyena man eka screen ekin share karanna. Chithrayak man den share kara Swainans screen ekin. Kamathan wartha wepamanai Swainans.
Okay, no, so this is the homework we gave last week, I think, to her to watch TV mindfully and report us. So this is her report. Now it comes to our Dhamma talk as well, because when you do something, let's say some addiction, right? So you do it mindfully. You do it in a mindful manner without getting lost in the activity. So this is the same. You can watch TV, but you can watch mindfully without getting lost in the activity. So when you don't get lost in the activity, it is not so enjoyable. Maybe you fall asleep during it. You can remember what was there because you were not lost. If you get lost, then you go to some other world. You go inside the TV and then you try to play along with the cartoon characters. But when you watch mindfully, you can see that you are separating from the activity and you are just an outsider watching TV. So this is the way. So you can do these activities, but you have to keep your mind separated from the activity. Without getting lost in the activity, you can observe. When you observe more and more, you will realize that this activity is not so enjoyable as it used to be. So Dua, we suggest you do this again and again. I want you to focus on one thing. Now, when you are not mindful, when you watch TV, you can enjoy the cartoon. But when you are mindful, can you enjoy the cartoon? So you have to do it again and again and tell us whether this part there is a difference when you watch mindfully and versus unmindfully. What is the difference? Can you enjoy the watching TV so much when you do in these two ways? Is it the same? So you have to experiment more and more. Probably tell us next week how you feel the difference. So do it again and again and watch the difference and tell us next week.
අවසරයි සෝනන්ස ඊළඟ ප්‍රශ්නය ඇත්තටම ඉතාම කෙටි ප්‍රශ්නයක් ඒකේ කියලා තියෙන්නේ මූලික භාවනා කියලා මම හිතන්නේ මේ ලියා එවූ කෙනාට යම්කිසි සෝනන්සකින් යම්කිසි අවවාදයක් හෝ විස්තරයක් අවශ්‍යයි බව තමයි මට නම් තේරුම් යන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මූලික භාවනා කියලා විතරයි
එච්චර තියෙන හරි එහෙනම් අපි මෙහෙම කියමු අපි දැන් මේ chat එකෙත් යම්කිසි විදියක වීඩියෝ දෙකක් ෂෙයා කරලා තියෙනවා. ඊළඟට අර PDF එකක් ෆයිල් එකක් පෙන්වුවේ නදීප් මහත්තයා ඒකෙත් ෂෙයා කරලා තියෙනවා. එතකොට ඔය දෙකේම තියෙනවා සක්මන එහෙම නැත්නම් අපි හිතමුකෝ සිහියෙන් ඇවිදීම සිහියෙන් වාඩි වීම කියන දෙක පුරුදු කරන විදිය. බොහොම කෙටි වීඩියෝ පාට දෙක තුනක් දෙකක් තමයි අතන තියෙන විනාඩි 5ක් වගේ වෙන අවස්ථා දෙකක පෙන්වුම් කරනවා. කොහොමද මේ සිහියෙන් ඇවිදින්නේ සිහියෙන් වාඩි වෙලා ඉන්නේ කියන දෙක අන්න ඒ දෙක බලන්න මේ දෙක බලලා ඒ විදිහට තමුන් කරන්න මේ තියෙන අදහස ඔලුවට අරගෙන ඒ විදිහට පුරුදු කරන්න පුරුදු කරන එකත් දවස් කීපයක් කරන්න දැන් අපි හිතමු ලබන ඉරිදා වෙනකන් තියෙනවානේ සතියක් එතකොට දවසට විනාඩි 15 වගේ ගානේ ඇවිදින්න දවසට විනාඩි 15 වගේ ගානේ වාඩි වෙලා ඉන්න තමුන්ගේ අත්දැකීම නැවත නැවත පරීක්ෂා කරලා බලන්න මොනවද සිහියට හසු වෙන්නේ අර දැන් අර කලින්ම දෙවැනි වතාවක තියුනේ පළවෙනියට තමයි මේ ඉදිරිපත් කරන්නේ කියලා අන්න ඒ වගේ නිරීක්ෂණයක් කරන්න පුළුවන් ඒ නිරීක්ෂණයේ විස්තර තොරතුරු ටික ඉදිරිපත් කරා නම් අපිට පුළුවන් එතනින් එහාට ගමනක් පෙන්නලා දෙන්න ඉතින් ඒ සඳහා අවස්ථාවක් ගන්න කියලා අපි කියමු එතකොට ওই වார்த்தාවට ටිකක් දිගට මොන මොන හරි ටිකක් ලියන්න පුළුවන් වෙයි සතිමත් ඇවිදීම සතිමත් හිඳීම කියලා. තව විස්තරයක් ඔකට එකතු කරන්න පුළුවන් වෙයි. අන්න ඒක එකතු කළා ඒක නම් හරි.
එහෙමයි සොයනාංශ බොහොමත්ම පින්න බුහන්සේට කමඨාන් ප්‍රශ්න එතනින් ඉවරයි. ඊළඟට වාචික ප්‍රශ්න දැන් ඊළඟට වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙනවද සොයනාංශ?
දීලා බලමු තියෙනවනම්.
ඔව් එහෙනම් මේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්න හැම කෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් Zoom අත ඔසවා ඒ ඉදිරිපත් වන ලෙස දැනට සොයින්නන්ස් කවුරුවත් ඉදිරිපත් වෙලා නම් නැහැ මම එහෙනම් වැඩ එහෙමයි සොයින්නන්ස් මම නදී මහත්මයාට ඉදිරිපත් කරනවා වැඩසටහන ඉදිරියට ගෙන යන ලෙස බොහොම පින් සොයින්නන්ස් අවසරයි තෙරුවන් සරණයි
බොහොමත්ම පින් නාමන්ත මහත්මයා අදත් ඉරිදා දිනේ අපගේ ආධුනික කමඨහන් වැඩසටහනට සහභාගී වී අප වෙනුවෙන් කාලය කැප කරමින් වටිනා ධර්ම දේශනාවක් සහ ඉතා වටිනා කමඨහන් සුදු කිරීම තුළින් අපිට අනුග්‍රහ දැක්වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කර වන්දනාම කරනවා අද දිනේත් පුණ්‍යානුමෝදනාව සඳහා බන්දුල සොයිසා මහත්මයාට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
නදීප් මහත්මයා අමතක වෙලා කියලා. අමතක වෙලා නැහැ.
එහෙමයි. ආදී නේ සොයිසාස. මම සොයිනවාස වංගර මේ අලුතෙන් ජොබ් එකට ගියානේ සොයිනවාස ඉතින් ට්‍රේනින් එකක් තියෙනවා මේ ඒක හරියටම දාලා තින්නේ දැන් සැටර්ඩේ සන්ඩේ එකට හවස එකට අමතක වෙලා නැහැ සෝනස්.
ඒක තමයි අපි බැලුවේ අලුතෙන් ජොබ් එකකට ගියාට පස්සේ අමතක වෙලාද කියලා. සාමාන්‍ය ඒක සාමාන්‍ය ආකාරය තමයි අමතක වීම. අර මේ මහත් එක්ක ආවා හැමදාම සතියන්තෙට එනවා එන වැඩ රාජකාරී අතරේ. ඊට පස්සේ කසාදයක් බැඳගත්තා. ඉතින් බැඳගත්තාම මම කිව්වා දැන් නම් ඉතින් පොඩ්ඩක් ආසන්න හිර වෙයි කියලා. මොන පිස්සුදු සෝනස් එහෙම අමතක කරනවාද අපි නිස්සරණණයට ඇවිල්ලා නැතුව කොහොමද කියලා. ගියා. මාස 6ක් විතර ගියාට පස්සේ මිනිහා හොයාගන්නවත් නැහැ දැන්.
මම ස්වාමිනාසරන් තව මේ ඊමේල් එකක් කරන්නත් කියලා මේ හිතා හිටි මට දැන් ක්‍රිකට් සීසන් එක ඉවරයිනේ මේ ගමනත් මම බෙස්ට් බැට්ස්මන් වුණා ස්වාමිනාස අතපය කඩා ගන්න නැතුව මේ තරේ
අතපය කඩා ගන්න නැතුවනේ ඉතින් මේ සාමාන්‍ය එහෙම දෙයක් කරනවා නම් ඒක තමයි ස්වභාවික ගමන සංසාර ගමන ඒක තමයි ඉතින් බලමු බලමු. හොඳයි.
බොහොම පිංසන් වාස තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස, පින් අනුමෝදනා කිරීමට අවසර. අද දින ඔබ වහන්සේ බොහොම වටිනා ධර්ම දේශනාවක් කරලා කමටහන් සිදු කිරීම කරා. ඉතින් ඒ වෙනුවෙන් අපි විසින් රැස් කරගත්තු සීරුම පින් ඔබ වහන්සේට අනුමෝදන් කිරීමටත්, එවැගේම අපට හැම සෑම ආකාරයකින් උපදෙස් ලබා දෙන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේත් ඇතුළු අනිකුත් නිස්සරමණ ස්වාමීන් වහන්සේලත් මේ පින් අනුමෝදන් වේවා, නිදුක් නිරෝගී සුවය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට අවසරයි. ittavacacammehi sampadam punya sampadam